মানে আপনি তথাগতের মহাংস এটা তথাগতের মহাংস নিশা বিঘ্ন তুমি ধর্মরাত এটা এই তো ধর্মরাত্রি নিশা বিঘ্ন আর এবং তুমি মহাসংগরাত্রি নমস্কার নমস্কার এ তথাপি ভাবনা ওটে দৌরগাতে ఆనేంజ సప్పాయ సూత్రే మావిసి మెసే అసనలది ఎక్కలకి బాగుతు మాంసే కురురట కమ్మస దమనం కురురట వెస్సంగే నియంగమంకే దేహి వెడ వసన సేక ఎకల్లే వినాయి బాగుతు మాంసే భిక్షువట మహాంగి కథావిల సేక పింగతు మాంసే భిక్షు బాగుతు మాంసే ఇత ఉత్తరదు బాగుతు మాంసే మెసే వదా మహానిని కామ్యో అనిత్యే హిస్సే వినాశవన్నావి వినాశను స్వభావ్యత్తావు మాన్ని మీ మాయావుని కరం లక్కని అన్యాని అనసి మగే మగే తీరు లవన్నావు మిలవెత్తావు ఎం మనుషకామ గుణివు విద్దు పరలవెత్తావు ఎం దివ్యకామ గుణివు విద్దు మిలవెత్తావు ఎం మనుషకామ సంజ్ఞావు విద్దు పరలవెత్తావు ఎం దివ్యకామ సంజ్ఞావు విద్దు మీ దిక్కుటు మారయాట ఎటత్తి మీ మారయాగి స్థానివి మారయాదమని కేమవి మారయాగి గొటువి మీ కామ్యాన్ని అరుముడు కొట సిద్ధి అటగన్నావు దడి లోబేదు వ్యాపాదేది అన్ని అంట వెడియంకిరీమియ కీళ్ళది సారం వేది అని అకుశలు అవుతి ఏ అకుశలు మీ శాసని ఎక్కువన్నావు ఆరశ్రావకయాగి అంతరాయ పినిస అటగని ఎందుకంటే మిథన పెన్నెను మీ పాలి భాషావి అనిచ్చా బిక్కవే కామ తుచ్చ ఇక తుచ్చదే పలువేనిమ మీ కామ్య కీనిక అనిత్య కీనిక పెన్నను తుచ్చాయి కీల పెన్ను ముసా మోస ధర్మం అవి దాన్న మోస ధర్మీ కీల కివ్వాహారు లోకి తీన్ దేవాల ఒక్కో మోస ధర్మీయ యామ్ కిసి సత్యక్ తీనదు అమోస ధర్మీయ తీనదు ఇక నిర్వాణీయ కీల మాయా కథ మీత మాయాముకి కరల తక్కని విక్వే బాల లాపన బాలయాగి వచనీకి సిదు ఒక్కని బాల్యాగే వచనీ తమై హరీట అపిట మీ కామ్యం కీనిమ హరీట ఎతివే మట కియన్న పులువాం ఉదాహరణయ మమ విశ్వవిద్యాలయ ఇన్న కాల మమ యాలుయ్యకి కథా కర కర ఇన్నకొట ఎతిన్న తవ యాలుయ్యక ఏ యాలు అవిల్ల యా మీ కాంతావగే శరీర కొట్టాస వర్ణనా కరన్న గత్త ఇల్ల మగ యాలు మంది హవెలు మంగ యాలు అది హవెలు వల్ల మగ యాలు ఇందన్ కివ్వా బోధిసత్వ సహ నరమో కిలర మనసేట ఎందుకంటే మమ్మ పియన్న దాన్ని ఒక పాసల్లు ఇన్నో కుడాదరు అవురు దహాయి దొలహాయి వయసు కుడాదరు మీ భవేది ఏ దరు ఓవాగ దేవాలు కానీ సీతలనే నమ్మతి పంతి ఇన్నో ఎక్కువ మోరపు దరువు కేమనెత్త ఇహల పంతి దరువు కవిల ఓవాగ దేయా కే కివ్వా మీ పొడి గాట హితెనో మీ కివ్వ కథావ ఎత్తది కదా బలండి బలుహా ముకుద వెన్ను ఎయాగి విజ్ఞాని ఇతను బెసగాన్ని విజ్ఞాని ఇతను బెసగత్తనం ఇది నామ రూప అయితే దీని సలాయతన ఓ ఇది పాపచ్చ జాతి దక్కువ దుఃఖీ దీని అయితే ఓ ఇది తర్వాత బాలయా విసిన నతి కామి ఓ కీనీ అయితే కదా ఇది ఒక హరియట సిద్ధ వినో నిదం బలం ధర్మేమో అవేం హరి ఓ కర్మో ఆ కీనిక తీను ఈతన్న ఊళ్ళు నాట్యాలు బలాన్ని నెతు ఏమి ఇన్నో ఆ కీరం తిన్న ఒకటి ఉన్న ఇక మనసు ఎక్కను అని అప్ప మీ పంచల్ట ఆధార పెనిస అప్పు మీ నాట్యం పెన్నను కొంటాం మీకు బలాన్ని ఎన్ని ఎదుగుట దెమ్మకు వెయ్యి పంచల్ట ఆధార గుహం మరి కుసులేని గిల కల్పన గల్ల అన్నీకు పింగతే వడక్ గీల గియా గిహా బెలువైన పసి అర ఓన్నితి దేవాళ్ళు ఇవ పెన్నను ఇక నిసా యాగసిత ఇతను బెసగాను బెసారగని ఇది ఇటు పసే ఏ బుద్ధికలే అట అర సంపూర్ణ ఈ కామ్యం నెతిగిల భావపత్యా జాతి గీనిక దక్కువ సిద్ధువేం కీనిక సిద్ధువే ఎందుకంటే మీ అపి తీరం గండు మీ బాలే ఆ విషయం అరయట అంటే మీ ఒక దేవాలు ఎతి కర్మీ మీద పెన్నను మీ మిలవ ఎత్తావు ఎం కాము పరలో ఎత్తావు కాము ఇతను మేము పెన్నను మీ దిట్టదాము కామ సంజ్ఞ సంపరాయ కామ సంజ్ఞ కామే కామం కామకీనేవ కామ సంజ్ఞావ మీ దిగం మీ మారయాగి మీతన పెన్ను మారయాట ఎటత్తేను ఆ కీల ఏదైనా మార దెయ్యం కీలకి మారయాట ఎటత్ మారస్స విషయం మారయాగి స్థానే వేణు డొమైన్ నీకు వేణు మారస్స నివాపో మారయాదమ్మని క్యామ్ ఇలాంటి పెన్నను మారస్స గోచరు మారస్స గోచరు కీలకి అని ఒళ్ళంగా ఎహేం ఎంకిసి రూపే అధ్యా బలం ఏకే అరుగును గాను రేంజ్ ఎక్కక తీను కొచ్చర దూరట అప్పుడు పెయినో దహట కొచ్చర దూరట అప్పుడు కానట ఏవ దాని ఏ ఒక్కో మారయాగి రేంజ్ ఒకటి అట මාරයා දන්නවා මෙන්න මේ පුද්ගලයාට මෙන්න මේ අවස්ථාවේදී මෙහෙම කාමයන් එයාට ඇති වුණා කියලා. එතකොට ඒකම තමයි එයාත් අල්ලගන්නේ ඕගොල්ලන්ට පාර දෙන්න ඕන නම් මේ නිවනට යන්න උත්සාහ කරනකොට අර මේකට කැමතිනේ කියලා එයා ඒ බේට් එක දෙනවා වගේ ඒක එයාගේ රේන්ජ් එකේ ඒක තියෙනවා. එතකොට එයාගේ ඒකට අපි යටත් වෙලා තියෙනවා ගෝචර වෙලා තියෙනවා ඒ රේන්ජ් එකට. එතකොට මෙතෙන්දි මෙයා තීරණ ගන්නවා මේ යම් කෙසේ මේ අකුසල මානස අභිජ්ජා ව්‍යාපාද සාරංග කියන මෙන්න මේ තුන ඇති වෙනවා. මහන්නේ එහිලා ආර්ය ශ්‍රාවකසනේ මෙති ප්‍රත්‍යාවේශ කරනවා. ඒ දිට්ඨ ධම්මික කාමියොත් යම් කිසි සම්පරායක කාමියොත් යම් දිට්ඨ ධම්මික කාම සංඥා කෙනෙකුත් යම් සම්පරායක කාම සංඥා කෙනෙකුත් වේද මේ දෙක මායයට යටත් වෙනවා. මායාවේ විශේෂ මායාවේ නිවාපයයි මායාට ගෝචර වෙනවා. මේ කාම ගුණ විශේෂ මානසික වූ අවිද්‍යා ව්‍යාපාද සාරම්භයන් ලාමක අකුසල ධර්මිනු පවත්නා. ඉතින් අපි දන්නෝ ඒ අවිද්‍යාව කිව්වම මොකක් හරි ගැද්දගලා මගේ වේවා කියලා. ඊට පස්සේ ඒක Tamanට ලැබෙන්නේ නැතුව වෙනස් වීම නිසා වේදනාව වෙනස් වීම නිසා ව්‍යාපාද. ඉතින් ඒක සඳහා ඊළඟට කම්පිටිෂන් එකක් ඇති වෙන සාරම්භය කියන එක. ඉතින් මෙන්න මේ තීරුම් අරගෙන මේ තුන් කෙලෙසුන් මේ ශාසනයේ වෙන ආර්ය ශ්‍රාවකයාට අන්තරාය පිණිස පවතිනවා. මම කාම ගුණයේ මැඩපියා දැහැන් අරමුණු කිව්වම ඔය සත්‍යස් බෝධිපාක්ෂික ධර්මය. අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතා ඒක මම විකලූ මහත්තුෝ සිතකි. කාම ගුණ ලෝකයේ මැඩපවත්වා සිතින් බෝධිපාක්ෂික කර්ම අදිෂ්ඨාන කොට වාසය කරන්නා වූ මාගේ සිතේ යම් කිසි හටගන්නා වූ පවිතු අකුසල වූ අවිද්‍යාවද ව්‍යාපාදියද සාරම්භයද දෝ නොවනා. ඔහුගේ දුරු කිරීමෙන් මාගේ සිත කාමාවචර නොව අප්‍රමාණ මොනවට වඩන ලද්දා වූ අප්‍රමාණං සුභාවිතා කියලා කියන සිතක් වන්නේ සිතෙන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් වූ ධානයට හේතු සමාධිය වූ පාදේ මනා පැහැදීම ඇති කල්ලි ඊතාත්මික කම්පාණුන් දේන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ උදේ. එහෙමත් නැත්නම් ශාරීරියාගේ මිදීමේ මරණින් මත යම් කාරණේ මේ භික්ෂුවගේ උපදින්නා විපාක විඥානයක් වේද ඒ කුසල ධාන සමාන වූක් යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවුණු කෙලෙසුන්ගෙන් කම්පාණුන් දේන ධාන සමාධියට හේතු ප්‍රතිපදා. එතකොට මෙතෙන්දී මේ මේ වෙන්නනවා අපි ඉන්නේ මාරයගේ කුකුල් කොටුවේ. මාරයගේ කුකුල් කොටුවේ ඉන්නවා කියලා දැනගෙන ඒ මාරයගේ කුකුල් කොටුවෙන් අපි එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානය. දැන් ඩේන්ජර් එකක තමන් ඉන්නවා නම් හිතනවනම් මම කොහොම හරි මේකින් ගැලවෙනවා කියලා. අන්න ඒ වගේ මම මේ මාරයගේ කුකුල් කොටුවේ ඉන්නේ මම කොහොම හරි මේකින් එළියට පැන ගන්නවා කියලා බෝධිපාක්ෂික අරමුණ අදිෂ්ඨාන් කරගෙන මේකින් එළියට පයින්නවා කියලා අදිෂ්ඨානයක් ආවා. අන්න ඒ අදිෂ්ඨානයෙන් තමයි මෙයා මේ අප්‍රමාණ ස්වභාවිතා. එතන ඒ කියන්නේ ඔය මෙත්තා විමුක්තියක් ඇති වෙන ස්වභාවිත මේ කබලින්කාර ආහාර මේ ජරාවයි කියලා තේරුම් ගන්න. ඒවෙන් අයි මේ හේතුවට. එතකොට අපි මේ ධර්මී කාරණා කීපයක් තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යන්න. පළමුවෙන් අපි අග්නිත බ්‍රහ්ම ලෝකේ හිතු රහතන් වහන්සේ කෘතඥතාය පළ කරමින් මේ ධර්මයට ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ කාමිය කියන එක මොකක්ද කියන එක මෙතන පෙන්නනවා. මේක පෙන්නනවා මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. සංකල්පයේ තිබෙනා වූ රාගේ තමයි මේ පුරුෂයාගේ කාමිය කියලා කියන්නේ. සංකල්පයෙන් ඇත්තව රාගේ. එතකොට සංකල්ප කියන්නේ ඕගලන්ට පේනවා මේ ඩයග්‍රෑම් එකේ දකුණු අත පැත්තේ ලකුණු කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ වම් අත පැත්තෙන් අපිට පේනවා රාගය කියන එකේ සංකල්පයන්ට තිබෙනා වූ රාගය තමයි අපි මේ කාමය කියලා කියන්නේ. ඉතින් එහෙමනම් අපිට පේනවා මේක මේ සංකල්පයන් ඇති උනේ නිකන් නෙමෙයි. සුභයි සුඛයි අත්තා කියලා අරගෙන තමයි මේ සංකල්පයන්ට අපි ආවේ. එතකොට ඒවා අපි මේ අපි මොහොසල්ලෙන් අල්ල කරකෝල මේව පැවැත්වීම හේතු කොටගෙන තමයි අපි ওই නිත්‍ය කතාවල් කියන ඒවා අපිට ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් මේ කාමයේ කියන එක බුදුහාමුදුරුව පෙන්නන්නේ අනිච්චා භික්කවේ කාමං කියන්නේ මේකත් සකස් කරනවා දෙයක්. ඒක නිසා තමයි මේක අයින් කරගන්න පුළුවන්කම කියන එක තියෙන්නේ. එතකොට ඒක අනිච්චා භික්කවේ කාමං කියන්නේ මෙන්න මේ විදිහට අර්ථයෙන් මේ පැත්තට ගිහිල්ලා දකුණු අත පැත්තට ගිහිල්ලා ඒකෙන් අපි රාගයන් ඇති වෙලා අපි ආපහු කබලින්කාර ආහාරයට ඇවිල්ලා ඒ කාමයන් අපිට ඇති වෙලා තියෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් 2B ඩයග්‍රෑම් එක. මේ 2B ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පෙන්නනවා මේ අපේ තියෙන ස්ටෙප්ස් හතක්ම යනවා. ඔය රවුම් කරකවනවා කියලා අපි කියන්නේ. රාග සල්ලයෙන් හරි මෝහ සල්ලයෙන් හරි රවුම කරකෝ. එතකොට මුලින්ම අපි වස්තුවක් දැක්කම අපිට මොකද වෙන්නේ? වස්තුවක් දැක්කම අපිට කපාට මේ සුබයි කියන පරාමාසයට ඉදා පරාමාසය ඉඳන් ඉදන් සත්‍යයට ඇදීම කියන එක සිද්ධ වෙනවා. ඒ වස්තුව කපාටම අපි සුබයි කියලා ගන්න එක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ ඒ වස්තුවට අපි නිත්‍යයි කියලා අගයක් දෙනවා. නිත්‍යයි කියලා අගයක් දෙනවා කියන්නේ ඒ කාර්යයට අපි පැහැදිලි කරලා තියෙනවා. ඔක අර දවස් හතරේ වැඩසටහනේ අපි පෙන්නනවා. දැන් කට්ලට් අපි ගෙදරකට ගියාම ඒ කට්ලට් පිඟානක් තියෙනවා නම් අපිට ඒ කට්ලට් ස්පර්ශ කරන තාක්කල් කට්ලට් තියෙනවා කියලා තමයි හැඟීම ඇති වෙන්නේ. එතකොට නැවත නැවතත් පුළුණා මට මේක ස්පර්ශ කරන්න පුළුවන් නම් මට ඒක නිත්‍යභාවයක් කියන එක තියෙනවා. දැන් මොකක් හරි එකක් දකින්න නම් ඊළඟ මොහොතේ නැති වෙලා යනවා නම් ඒක නිත්‍යභාවයක් නෑ. ඒ කට්ලට් එකෙන් මට ඇති වැඩක් ඇත්තේ නැහැ කියන එක තියෙනවා. නමුත් නැවත නැවතත් පුනුණා ස්පර්ශ කරන්න පුළුවන්. අන්න එතෙන්දි මට නිත්‍යභාවය කියන එක තියෙනවා. ඒකට මේක තමයි මේ දෙවෙනි රවුමිට තමයි මේක මෙහෙම වෙන්නේ. ඒකට පළවෙනියම අපි ඔන්න සුබයි කියලා ආවා. ඉතින් අපි ආපහු වට කරකෝල ඔන්න නිත්‍යභාවයක් කියන එක මේකට එකතු කළා. සුබේට නිත්‍යභාවය එකතු කරායින් පස්සේ අන්න ඕගලන්ට පේනවා මෙතන මේ ලකුණු කරලා තියෙනවා කියලා කාමරාග අනුසය කියලා. ඒක ලකුණු කරලා තියෙන මේ සංස්කාර මෝහ අගති ඉවෙන්නා ඒ ලයින් එක අතර ලකුණු කරලා තියෙනවා කාමරාග අනුසය කියන එක. මෙන්න මේ ඒරියා එක ඕගලන්ට පේනවා මෙතන මේ ග්‍රීන් පාට ලයින් එකක් තියෙන. ඒ මානේ ඉඳන් අපි අර අත්තා ඉඳන් නිත්‍යට සම්බන්ධ වෙන එක. මෙතන ඉඳන් දකුණු අත පැත්තට ගිහිල්ලා පහළට ඇවිල්ලා මෝහාගති සංස්කාර. එතකොට මෙන්න මේ ඒරියා එකට කියනවා අපි ඒ කාමරාග අනුසය නිසා ඇති වෙන ඒරියා එකක් කියනවා. ඉතින් මේ රේඛාව දැන් බලන්න සුබේට නිත්‍යයි කියලා එකතු වුණා. දැන් මේක දික්කලොතින් මොකද වෙන්නේ? අන්න අපිට යනවා සංඥාවට. ඒ කියන්නේ අන්න එතෙන්දී අපි කියනවා සුඛයි කියලා. සුබේට නිත්‍යයි කියලා එකතු වෙලා තමයි අපිට සුඛයි කියලා. කට්ලට් තියෙනවා කියලා නැවත නැවතත් පුරුපුන ස්පර්ශ කිරීම හේතු කොටගෙන මට අර මුලින් තිබිච්ච එකට දැන් මම සුඛයි කියන කතාව තියෙන කට්ටක් ටික දකින්නවා කියන එක මට දැන් සුඛ. ඒන අර්ථය ඇවිල්ලා තියෙනවා. ඒක තමයි තුන්වෙනි එක වෙන්නේ. එක සුභයි කිව්වා ස්ටෙප් එක, දෙක නිත්‍යයි කියන එක ආවා, තුන්වෙනි එක සුඛයි කියන එක ආවා. දැන් මෙන්න මේ සුඛයි කියන එක වේදනාව තමයි දැන් අපිට සුඛයි කියලා තියෙන්නේ. ඒ වේදනාව මේ පරාමාසයට ඇදෙනවා. ආන්න එක හතරවෙනි එක වෙනවා. මේ සුඛය කියන එක තියෙන්නත් ඕනේ, සුඛේ පරාමාසයට ඇතුල් වෙන්නත් ඕනේ. ඊට පස්සේ අපි පල්ලෙහැට එනවා අත්තා කියලා. ඒක තමයි පස්වෙනි ස්ටෙප් එක වෙන්නේ. ඒක ලකුණු කරලා නැහැ. ඔය පරාමාස කාය ග්‍රන්ථින්ද බයගතිය දක්වා ගමන් කිරීමක් තියෙනවා. අන්න ඒක අත්තා කියලා මෙතනින් ලියා ගන්න පුළුවන්. ඒක තමයි පස්වෙනි එක වෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපි යනවා දිට්ටි අනුසයට. මෙන්න මේ වේදනාවයි බයගතියයි අතර තියෙන රේඛාව ඒක ලියලා නැහැ ඒක. ඒක තමයි දිට්ටි අනුසය කියන එක. ඒක තමයි 6 වෙනි ස්ටෙප් එක වෙන්නේ. දැන් බලන්න අරක සුඛ වුණා, පරාමාස වුණා, මගේ වුණා. මගේ වුණාම තමයි අපිට ওই අත්තානු දිට්ටියක් එන් ඇති වෙන්නේ. ඇති වෙලා අපි ඒකේ ඇඟිල්ල දැන් ওই 6 වෙනි ලයින් එක උගල දික්කරොතින් කොහටද යන්නේ? කබලින්කාර ආහාරය කියන එකටයි යන්නේ. ඒ කියන්නේ කබලින්කාර ආහාරයට දැන් එහෙනම් අපි ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මේක මේ වෙනකොට සුඛයි කියන එක. ඒ කියන්නේ මින් මේ සුඛේනි පරාමාස වෙලා අත්තා වෙලා ආවේ. අන්න මේ සුඛේ පරාමාස වෙලා අත්තා ආව දැන් අපි රූපයට කියනවා සුඛයි කියලා. අපි පටන් ගත්තේ සුභයි කියලා. මේක බියුටි කියලා සුභයි කියලා ගත්තේ. දැන් මේ නිත්‍ය වෙලා මේ කතාව මෙහෙම පරාමාසයට ඇතුල් වෙලා මෙහෙම මගේ කියලා ගත්තට පස්සේ දැන් අර දිටි අනුසයත් එක්ක අපිට පේනවා දැන් එහෙනම් දැන් අපේ රූපේට සුඛයි කියලා කියනවා. ඉතින් ඕක තමයි ඔය අදිවචන සම්පස්සේ කියලා කියන්නේ. ඒ රූපේ නැති රූපයකට දැන් තිබුණේ සුභ ලස්සන කියන එක විතරයි. සුඛයි කියලත් මම ඒකට එකතු කරලා තියෙනවා. අදිවචන සම්පස්සේ රූපකාය අදිවචන සම්පස්සේ කියලා කියනවා. එතකොට ඔන්න උතින්ට ආවට පස්සේ දැන් අපි 6 වෙනි ස්ටෙප් එක දක්වා ඇවිල්ලා තියෙනවා. 6 වෙනි ස්ටෙප් එක දිවෙන්නේ දැන් දිට්ටි අනුසය. දැන් ඒකෙන් අපිට ඇති වෙනවා 7 නන්දිය කියන එක. නන්දිය කියන එක ඇති වෙනවා. එතකොට මෙතන මේ ස්ටෙප්ස් 7ක් අපි පෙන්වලා දීලා තියෙනවා. එතකොට ඔය පෙන්වුවේ අපි ඔය කාමයයි. දැන් බුදුහාමුදුරුව පෙන්වුවා මේකේ මේ ඩයග්‍රෑම් එකේ මෙතෙන්දී අනිච්චාභික්ක වේ කාම අතුච්චා ඔය විදිහට ගිහිල්ලා මෙතෙන්දී පෙන්වන්නේ අපිට මෙලවත්තා වූ ඒ කාම ගුණියොත් වෙනද පරලවත්තා වූ කාම ගුණිය මේ කාම සංඥාව කියලා. එතකොට මේ කාම සංඥාව කියලා කිව්වහම මෙන්න මේ සංඥාව දැන් මෙතන පේනවාද අපි මේ සංඥාවට අපේ ඇඟිලි දික් කළා එහෙනම් අපිට කාම සංඥා කියලා කතාවක් ඇවිල්ලා තියෙනවා. මෙතන මේ කාම රාග අනුසේධිගේ ඇවිල්ලා. ඉතින් උතන ඔය කාම සංඥාව කිව්වහම ඔය විඥානීය කියන එකේ පැවැත්මට කැමැත්තක් තියෙනවනම් අන්න ඒක කාම සංඥාව. විඥානේ පවතින තිබෙන්නා වූ කැමැත්තක් කියන එක. එතකොට දැන් මේ බුදුහාමුදුරු පෙන්නන්නේ මේ කාමයයි කාම සංඥාවයි කියන දෙකම. ඊළඟට අපි දැන් මේක අපි ඉගෙන ගත්ත මේ ස්ටෙප්ස් 7ක් තියෙනවා කියන එක. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකේ ඒ කියන්නේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔගලන්ට පෙන්නනවා අභිජ්ජාවයි ව්‍යාපාදයයි සාරම්භයයි කියන තුන. මේක මේ තයෝදම සූත්‍රය සඳහා හදපු ඩයග්‍රෑම් එකක තමයි ගොඩාක් ඉරි කෑලි ගොඩාක් තියෙන්නේ. ඒතර අභිජ්ජාව කියන එක මේකේ ලකුණු කරලා තියෙනවා ඒ දිද්දි ලෝභයට මෙහා පැත්තෙන් අභිජ්ජා කියලා. මොකක් හරි එකක් දැකලා මගේ වේවා කියන ස්වභාවය. ඊළඟට තියෙනවා ව්‍යාපාදය කියන එක දෙවෙනි කාරණේ ලකුණු කරලා තියෙනවා ව්‍යාපාදේ. ඊළඟට සාරම්භයේ පල්ලෙහා ලකුණු කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ මෝහයේ ඉඳන් අපි ಜಾති දක්වා යනවා ওই රේඛාවක් තියෙනවා. ඒ රේඛාවේ ඒ සාරම්භයේ කියලා ලකුණු කරලා තියෙනවා. ඒතර සාරම්භයේ ගොම් කම්පිටිෂන්. ඉතින් ඒක තේරෙනවා. දැන් මුදලාලි කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් කඩයක් දාගන්නවට නේද? අන්න ඒ වගේ තියෙනවා. ඒතර අභිජ්ජා ව්‍යාපාද සාරම්භ මෙන්න මේ තුන තමයි ඇති වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ පෙන්වෝ මේ කාමයන් මෙන්න මේවා නිසා කියලා. දැන් මේකේ පෙන් මේවරුස් මේකේ අපි පෙන්නනවා තවත් දෙයක් අහං සහ මමං කියලා දෙන්නේ. අහංකාරයයි මමංකාරයයි කියලා දෙකක් තියෙනවා. එතකොට ওই මමංකාරය කියන එක මේකේ ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ ග්‍රීන් පාට රේඛාව තියෙනවා. අන්න ඒක තමයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ තුන තිබෙනා රේඛා. එතකොට මේ රේඛාව ඔයගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් මෙතන අපි ගමන් කරනවා මේ මෝහය දක්වා 1.3 මෝහය. අන්න ඒ තීන මිද්දේ ඉඳන් 1.3 මෝහය දක්වා යන රේඛාව කැපෙන තැන තමයි මමං කියලා කියන එක වැටෙන්නේ. ඒක මේ මෙතන ලකුණු වල තියෙන එක. ඊළඟට ආපහු ඔයගලන්ට පේනවා නේද මේ පුටුව පංච නීවරණයෙන් ඇති වෙන පුටුවේ පුටුවේ ඇඳ තියෙනවානේ අවිද්‍යා ආශ්‍රවෙන් ඉඳන් එනවා කුකුච්චය දක්වා එන එක. අවිද්‍යාවෙන් ඉඳන් කුකුච්චය දක්වා එන එක. ඒක දික් කරාම ඊට පස්සේ ඒක කැපෙනවා ওই තීන මිද්දේ තන් ලොකු මෝහයට යනවා ඒක. අතන උඩ අවිද්‍යා ආශ්‍රවයට ගිය රේඛාව මේක මහා මෝහය කියන එක මෝහයට යනවා. අන්නේ රේඛාව කැපෙන තැන ඒ කියන්නේ මේ තිත් රේඛාවයි මේ රේඛාව දික් කරාම එන තැන කැපෙන තැන අන්න එතින්ට එනවා අහංකාරය කියන එක. එතකොට ඔය අහංවයි මමවයි එක්කහුව වෙලා ඉන්න තැනක් තියෙනවා. ඒ අහංකාරයයි මමංකාරයයි එක්කහුව වෙලා ඉන්න තැන. ආන්න ඒක තමයි මේ රතු පාටේ රේඛා දෙකක් පේනවා ඕගලන්ට. එකක් තමයි සංඥාවේ ඉඳන් පලාසේ දක්වා ඇවිල්ලා තියෙනවා. අනිත් රේඛාව ඕගලන්ට පේනවා තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපේ දක්වා ඇවිල්ලා තියෙනවා. අන්න ඒ රේඛාව දෙක මේ කුක්කුච්චිය ඇතුලේ කැපිලා තියෙනවා. අන්න එතෙන්දී අහංකාරයයි මමංකාරයයි කියන එක දෙක එකට එක්කව වෙලා ඉන්නා වූ තැන. ඔගේ හරි තේරුමක් තියෙනවා. මේ දෙන්න එක්කව වෙලා ඉන්නවා කියලා කියන්නේ ඔය රේඛාව අපි බලමු. මෙතන මේ තීන මිද්දේ ඉඳන් මේ සම්ප්‍රප්පලාපය දක්වා යනා වූ රේඛාව කියන එක. අපි සම්ප්‍රප්පලා තීන මිද්දේ ඉඳන් මේ පැත්තට එනකොට තීන මිද්දේ කියන්නේ රෝගී බව කියන එක නේද? අපි හැම තිස්සෙම රෝගී නැති අවස්ථාවක් තියෙනවා. නෑ මොකද ඕන වෙලාවක අපි කායික වශයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මුත්‍රා පිට කිරීම අසූචි පිට කිරීම බඩගින්න පිපාසාව ඒ රෝගයන් අපිට තියෙනවා. අනිත් අතට ගත්තම අපි වට අටක් කරකෙව්වා නම් අපි තව පස්සේ ඉගෙන ගන්නවා වට අටක් කරගොව්වම අපි තීන මිද්ද ස්වභාවයට අපි ඇවිල්ලා තියෙනවා. චිත්තසයිසිකයන් අකර්මණය. බොහොම ඉක්මනින් මේක ඇවිල්ලා තියෙනවා අපිට. එතකොට අපි ඕන වෙලාවක රෝගී කියන එක තියෙනවා. එතකොට එහෙමනම් උදේින් දිනනවා. අපි මේ වම් අත පැත්තේ ඉඳන් තීන මිද්ද පැත්තේ ඉඳන් මෙන්න මේ පැත්තට සම්ප්‍රප්පලාපට යනකොට මෙතෙන්ට එනකොට එනවා ලෙඩ වෙලා මම. මම කියන එකේ ලෙඩ වෙලා මම කියන කතාව තියෙනවා. මම කියලා කිව්වහම ඔය සුඛයි කියලා ගැනීමම තමයි මම වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපි පෙන්නන ඔය අපි හිතමු අඹ ගෙඩියක්. දැන් ඕගොල්ලෝ රස්සාව කරලා අර ඕගොල්ලන්ට ලෝර පහක් ඉතුරු වෙනවා. ඔක්කොම බිල් ටික ගෙවලා ඉතුරු වෙලා බිල් ගෙවයි කියලා සපක් ඇත්තේ නැහැ නේද? එතකොට ඩොලර් පහ අරගෙන යන අඹ ගෙඩියක් ගන්න. එතකොට අඹ විකුණනකොට මුදලාලි ඔන්න විකුණනවා අඹ වර්ග දෙකක්. එකක් අඹයක් ගත්තාම ඩොලර් 10ක් වෙනවා. හැබැයි කොහොමද පොලිෂ් කරලා වාගේ තියෙනවා මුකුත් වෙලා නැහැ. අනිත් අඹ ගෙඩිය ඇවිල්ලා කුණු අඹ ගෙඩිය. ඒ කුණු අඹ ගෙඩිය මුදලාලි විකුණනවා ඩොලර් 5ට. එතකොට ඕගොල්ලෝ මේක ලාභයි කියලා ගන්න. අරගෙන මේ කෑල්ල කපලා දාලා මේක කනකොට ඔන්න සුඛයක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය සුඛය තමයි අත්තා කියලා තියෙනවා. අඹගෙඩිය මගේ නෙමෙයි. හැබැයි අර අඹගෙඩියෙන් ඇති වෙන සුඛය අත්තා බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් හැබැයි දැන් මම කියනවා මේ පැත්තෙන් ගත්තාම ලෙඩ වෙලා මම ඉතින් කුණු අඹගෙඩිය නිසාම ඕගලන්ට පේනවනේ මේක කුණුයි කියන කතාවත් එක්කම තියෙනවා. දෙය තියෙනවා. අන්න ඒ අර්ථයෙන් ඕගලන්ට පේනවා ලෙඩ වෙලා මමයි කියලා. එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට දැන් අපි අහම් පැත්තට යන ආරේ කියන කතා කරන්න ගත්තාම ඕගලන්ට පේනවා දැන් මෙතන ඉඳන් අපි කතා කරනවා දැන් අහම් කියලා. දැන් ඕගොල්ලෝ කියන්නේ මොකද්ද? මම ලෙඩ වෙලා කියලා. දැන් පළක් වෙලාවට කියනවනේ ඔෆිස් එකේදී මේ කවුරු හරි කෝල් කරලා ඇහුවාම මේ අද මට වැඩට එන්න වෙන්නේ මම ලෙඩ වෙලා කියලා නේද? දැන් ඉතින්දී අර්ථය දෙන්නේ මේ මම හැමදාම නිත්‍යයි හොඳට ඉන්නවා. මේ අද මේ අහම්බෙන් මං ලෙඩ වෙලා. අපි සිතන ක්‍රමය ඒකනේ. අපි හිතන්නේ අපි හැමදාම මේ හොඳට සනීපෙන් මුතු නිත්‍යව අපි ජීවත් වෙලා ඉන්නවා. මේ ඉඳලා හිටලා අපු ලෙඩ වෙන එක තමයි අපි දිනේක තමයි අපිට විද්‍යාමාන වෙලා තියෙන්නේ. අපිට පේන්නේ. ඒකෝට දැන් මේ ඉඳි කියන අහං කියලා ඉඳන් කියන්නේ මොකද්ද? මම ලෙඩ වෙලා කියලා. මම නිත්‍යයි දැන් తాවකාලික ලෙඩ. ඔය සම්ප්‍රප්පලාපයේ තියෙනවා නිත්‍යව කියන කතාව. සම්ප්‍රප්පලාප කරමින් ඉනවා කියලා කියන්නේ මේ නිත්‍ය කතාවක් උතන්දි තියෙනවා. දැන් එහෙනම් බලන්න මේ පලාසය මගින් මොකද්ද කරන්නේ? පලාසය මගින් හදන්නේ නිතරම වෙන් කරන්නේ. ඉතින් පලාසයට වෙන් කරන්න විදිහක් ඇත්තේ නැහැ. මොකද මේ සංඥාව කියන එක රෝගී. දැන් මෙයාට මේක වෙන් කරගන්න දෙයක් නැහැ. ලෙඩ වෙලා මම කිව්වත් මම ලෙඩ වෙලා කිව්වත් දෙකම මෙයාට එකයි. ඒක නිසා වෙන් කරන්න පුළුවන් නැහැ. පලාසය හදන්න නිතරම මේකට වඩා හොඳ එකකට යන. නමුත් එහෙම කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. වෙන් කරගන්න බැරුව අහනෙ මොනේ දැන් එකට එකතු වෙලා ඉන්නවා කියන එක තියෙනවා. ඉතින් අපි මේක ඉගෙන ගන්න අපි පස්සේ ස්ලයිඩ් අවසාන ස්ලයිඩ් එකක් ගන්නවා. ඒ ස්ලයිඩ් එකේදී අපි තේරුම් ගන්නවා මේ අහනේ මොනේ එකට ඉන්න අවස්ථාවන් ගැන භාවනාවක් කරනවා. මේක සඳහා තමයි මේ කොටස අපි ඉගෙන ගත්තේ. එතකොට අපි ආපහු මේ සූත්‍ර දේශනාවට යමු. සූත්‍ර දේශනාවේ පෙන්නනවා දෙවිනි කාරණා යළු මහණෙනි ආර්ය ශ්‍රාවකයන් මෙසේ ප්‍රත්‍යාවේශ කරේ. යම් දික්ඨ ධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායක කාම කෙනෙකුත් ඇත. යම් දික්ඨ ධම්මික කාම සංඥාවක් යම් සම්පරායක කාම සංඥාවක් ඇත. යම් කිසි රූපයක් ඇත්ද ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා වූ රූපයද කියලා. මෙසේ පිළිපන් මේ පිළිවෙත බහුල කොට වාසය කරන ඔහුගේ සිත අරියත්ව ආදී කාරණේ පහත සම්පසාදයේ ඇතිකල් හිතාත්මේ විනසුන් නොවන රහත් බවට හෝ පසක් කෙරේ. ආනේජ සමාපත්තියට වූ සම්මාය මරණින් මත්තේ තෙල කර කාරණේ විද්‍යාමාන යම් කාරණකින්ගේ මහන්ගේ උපදිනට නිසි විපාක විඥානෙ වීන ඒ කුසල ආනේජ ස්වභාවයට පැමිණෙන්නේ වන්නේ මහන්නේ මේ දෙවෙනි ඒ ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාය කියලා කියන ද්විතී ආනෙන්ජ සප්පාය ප්‍රතිපදා කියලා කියනවා. එතකොට මේ අවස්ථාවේදී අර 2B ඩයග්‍රෑම් එක හිම ඔයගොල්ලෝ බැලුවොත් මේ අවස්ථාවේදී පෙන්වන මේ කාමයේ කාම සංඥාවයි කියන එක ඒ ඇවිල්ලා ඊට පස්සේ අපි ඔන්න අපි දිගින් දිගටම මේක සුභයි කියලා ආව සුභයි කියලා අත්තා කියලා ගත්තා. ඊළඟට දිට්ටි අනුසෙන් අපි ඔන්න රූපේට ඇඟිල්ල දික් කළා පෙන්නන කබලින්කාර ආකාරය. එයා කියනවා දැන් මට මේ ඇති වෙලා තියෙන ඔක්කොම ප්‍රශ්නයන් ඇතිලා තින්නේ මෙන්න මෙයා හින්දා. ඇඟිල්ල දික් කළා පෙන්නන මේ කබලින්කාර ආහාරය රූපය නිසා. අන්න ඒක තමයි පෙන්නන සතර මහා භූතයන් නිසා පවත්න රූපයයි කියන එක පෙන්නන. එතකොට අන්න ඒක දැනගත්තා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම ඇති වෙනවා ඒක ධාතු වශයෙන් කල්පනා කරලා. අර දන්දතු කුණ්‍යම් බවටි ගාතාවදී අපි හින් කරන්නේ ධාතු වශයෙන් ඒක කල්පනා කරලා. එයා තේරුම් ගන්නවා මේ රූපේ නොවැන්නේ නම් කාමය හෝ කාම සංඥා මට නැහැ කියලා. අන්න ඒ විදිහට තේරුම් අරගෙන ඒ පුද්ගලයා එකෙන් අයින් වීමක් කියන එක සිද්ධ වෙනවා. ඒක නිසා ඒ දෙවෙනි ආනිජ ප්‍රතිපදාවට යන්න පුළුවන් වෙනවා කියලා. සෙලවෙන්නේ නැහැ මනස. අන්න ඒකයි පෙන්වන්නේ. මේ தත්ත්වයට ගියාන් පස්සේ මනස ආපහු සෙලවෙන්නේ. ආනිජ කියලා කියන්නේ ඉංජිතයක් නැහැ. ඉම්පර්ටබල් කියලා කියනවා. ඉංජිතයක් නැහැ, සෙලවීමක් නැහැ කියන්නේ. ඊළඟට ආයෙත් පෙන්නනෝ යලුදු මහණෙනි ආර ශ්‍රාවකතුමනි මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කරේ. යම් දික්ඨ ධම්මික කාමයොත්, යම් සම්පරායික කාමයොත්ද, යම් දික්ඨ ධම්මික කාම සංඥාව යම් සම්පරායික කාම සංඥාවද්ද යම් ditta dhammika රූපයොත් යම් සම්පරායික රූපයොත් යම් ditta dhammika රූප සංඥාව යම් සම්පරායික රූප සංඥාවද්ද මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දික්ටි වශයෙන් අභිනන්දනා කරන්න නොනිසි වේ. අභිමානින් කියන්න නොනිසි වේ. වැසගෙන සිටින්න නොනිසි වේ. මෙසේ පිළිපං ඒ කාම රූප ප්‍රතිභානීන් එම පිළිවෙත බහුලකට වෙසෙනේ මහණුන්ගේ සිත අරියත් ආදී කාරණේ පාදී සම්පසාදේ ඇති කල්ලි හිතාත්මි මේ විදසුන් ඕනේ රහත් බවට මේ භවෙම රහත් බවට පසක් කෙරෙන. එහෙම නැත්නම් ඒ විඥානං ඡායතන සංඛ්‍යාත ආනීංජයට සමාදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙන යම් කාරණේකේ මහණුගේ උපතට නිසි විපාක විඥානෙන මේ කුසල ආනීංජ ස්වභාවයට පැමිණියවන්නේ මානෙ මේ තුන්වෙනි ආනෙන් සප්පාය ප්‍රතිපදාවයයි කියන්නේ. එතකොට මෙතෙන්දී මේ කාරණාවන් පෙන්නනවා. පළවෙනි එකට කාමයේ කියන එක අපි කාරණා අටක් වෙනවා. කාමයේ කියන එක දිට්ඨ ධම්ම සම්පරායකව. කාම සංඥා දිට්ඨ ධම්ම සම්පරායකව. රූපයේ කියන එක දිට්ඨ ධම්ම සම්පරායක. රූප සංඥා කියන එක දිට්ඨ ධම්ම සම්පරායක. දැන් බලන්න අර ඉස්සෙල්ලා එකේදී ආවන්නේ මේ රූපේට අපි සුඛයි කියලා කිව්වයින් පස්සේ දැන් අපිට දිනවා එක ගැන සංඥාවක් නේද? සුඛ කියන සංඥාවන් හිටන් අපි එකට සුභ සුඛ කියන සංඥාවන් හිටන් තියෙනවා. ඒතර මෙතෙන් තේරුම් ගන්නවා මේ කාරණා මේව එකක්වත් මේව අනිත්‍ය දේවල්. මේක නිසා මේව අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා. නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති කියන එක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියන්නේ. අන්න එහෙම කළාම ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ විඥානං ඡායතනී කියන එකට ගමන් කරන්නයි කියන එක. එතකොට ඒකේ ගැඹුරු වශයෙන් ගත්තොත් ඔය ශෝකය නිසා අපේ විඥානය, ශෝකය නිසා අපි නැවතත් විඥානයක් හදන්න යන්නේ නැහැ කියන අර්ථය ඔතන තියෙනවා. ඒ ගැඹුරට බැලුවායින් පස්සේ. එතකොට අභිනන්දනා කරන්න එන්නේ නැති තත්යකට ඉඳීමේ නාබිනන්දති නාබිවදති නජෝසාය තිට්ඨති කියන එකයි භාවිතා කිරීම ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා කියලා මේ 6 වෙනි ධානයේ සාගත ස්වභාවයට යන්නේ. එතකොට අපි දැන් පළවෙනි භාවනාවේදී මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ භාවනා දැන් තුනක් මේ වෙනකොට කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කිව්වා මුලින් තමන් ඉන්නේ මාර්ගයේ කුකුල් බෝඩුවේ. එළියට පැන ගන්න. මම බෝධිපාක්ෂිය ධර්ම භාවිතා කරලා මේකේ පැන ගන්නවා කියලා අදිටන් කළා. අන්න පළවෙනි ආනෙන්ජ විහාර දෙවෙනි එකද බුදුහාමුදුරු පෙන්නෝ මේ ප්‍රශ්නේ ඔක්කොම ඇඟිල්ල දික් කරලා පෙන්නෝ මෙන්න මේ රූපය නිසා තමයි මේක තියෙන්නේ. මේ ඔක්කොම ධාතු. ධාතු කියලා කල්පනා කළා. ඒකෙන් අපි අයින් වීමක් කියන එක කරමු. ඊට පස්සේ පෙන්නනවා මේ ඔක්කොම අභිනන්දනා කරන්න වටින්නේ නෑ. නාබිනන්දති නාබිවදති නජෝසායති කියලා මෙතන මේ ඇති වෙනවා. ඔය ඒරියා එකක් ඔය අබලින්කාර ආහාරයයි මෙතන ගිද්දි ලෝභයේ තිනෝ වේදනාව මෙන්න මේ ඒරියා වන් එක. එතකොට මේක අභිනන්දනා කිරීමක් යා කරන්න යන්නේ නැහැ කියන එක තියෙනවා. එතකොට එහෙම කරන්නේ නැත්නම් එයාට තුන්වෙනි ප්‍රතිපදාවට ආනිජ විහාරයට යන්න පුළුවන් කියලා කියනවා. ඊළඟට ආපහු වෙන්නනවා මහණේ නැවත අනිකක්ද කියනවා. ආර්ය ශ්‍රාවකදෙන් මෙසේ සලකල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තෙද්ද පරලෝ යම් කාමයෝත්තෙද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද පරලෝ යම් කාම සංඥාවෝත්තෙද්ද මෙලෝ යම් රූපයෝත්තෙද්ද පරලෝ යම් රූපයෝත්තෙද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද පරලෝ යම් රූප සංඥාවෝත්තෙද්ද යම් කම්පාණ්ඩෝන ධාන සංඥාවෝත්තෙද්ද ඒ කියන්නේ 6 වෙනි ධානයේ සහගත වූ සංඥාවන් පව යම් තැනක ඒ සියලු සංඥාවෝ ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද යම් ඒ ආකින්චන්නායතන සමාධියක් වෙද්ද ඒ ශාන්තේ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධිය හේතුවෙන් පහදී පැහැදී මැති කල්හි මේ භවයේ ආකින්චන සමාධියට පැමිණේ ප්‍රඥාවෙන් හෝ මිදේ ශරීරයගේ මිදීම මරණින් මතු යම් කාරණික ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානේ ආකින්චන්නායතන කුසල විඥාන්ට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන. එතකොට මේ අවස්ථාව වෙනකොට මේ ඔක්කෝ මේ පුද්ගලයා රූපීතරක් නෙමෙයි ඊට පස්සේ ධානයන්ට ගිහිලා ඒ ධානයන් නිසා ඇතිවෙන්නා වූ දේපව ධාන සංඥාව අන්න ඒවා නිරුද්ධ වෙනවා නම් ඒතං සන්තං ඒතං පනිත අන්න ඒවා නැති ගදිදා ආකින්චන්නායතනම් කියලා ඒ හය හත්ෙනි ධානයට ය ගමන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පුද්ගලයා මේ සංඥාව කියන එක ලාභයක් කියලා පවසන්නේ නැති අවස්ථාවක් මේ තියෙනවා. එතකොට අපි මෙතන හිතලා බලමු. අපි දන්නවා දැන් අපි ඔය තුන්වෙනි ඩයග්‍රෑම් එකේ අපි දන්නවා අභිජ්ජාව කියන එක තියෙනවා. ව්‍යාපාදයේ කියන එක තියෙනවා. අපි පොඩ්ඩකට හිතලා බලමු දැන් අපිට අභිජ්ජාවයි ව්‍යාපාදයයි පොඩ්ඩකට නැති කියලා. අභිජ්ජාවයි ව්‍යාපාදයයි නැති වුණා අපිට මේ ඇති වෙන ප්‍රශ්නය මෙතන පේනවා මෙන්න මේ සාරාංශය කියන එක තියෙනවා. මේ සාරම්භය තියෙනවා නම් මේක තවත් කරකෙන. අභිජ්ජා ව්‍යාපාද නැති වුණත් සම්පූර්ණ නැති වෙලා නැහැ. මොහොතකට නැති කියලා හිතුවොත් මේ සාරම්භය තියෙන නිසා මේක කරකෙන. මොකද මෙතෙන්දි පේනවා මේ සාරම්භය නිසා මෙතන ආපහු ස්පින් වීමක් ඇති වෙනවා. ඒක ස්පින් වෙන්න ගත්තාම අර මෝහසල්ලෙන් අල්ලලා මේ පැත්තේ ආපහු කරකවීමක් කියන එක කරනවා. එතකොට කොහොම හරි වාහනේ දුවන රෝද කරකිනවා කියන එක තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ ඔය ඕකට සම්බන්ධ වෙන දෙයක් තමයි උද්දච්චය කියන එක. දැන් අර මුදලාලීට ප්‍රශ්නේ තියෙනවා තව කඩයක් දාගත්තාම මගේ මේ කඩේ වහලා දාන්න වෙන්න පුළුවන්ද? ඒ වගේ එයාගේ රෙසිඩන්ස් ස්ථතිය උද්දච්ච ස්වභාවයක් එයාගේ තියෙනවා. එතකොට මෙතන මේ උද්දච්චය ඇති වෙලා තියෙන එයා කඩේ දාගත්ත ගමන් එයා හිතුවා මට දැන් හොඳයි. මට ජයයි මට සැපයි හොඳයි කියලා. අර කම්පිටිෂන් එක ආපු ගමන් දැන් එයාට පේනවා මේක මට පවත්වන්න පුළුවන් කමක් නැති වෙයි කියන ප්‍රශ්නිය තියෙනවා. එතකොට එහෙමනම් එයා අර හොඳයි සුඛයි කියලා ගත්ත නිසා තමයි මේක වෙලා තියෙන්නේ. හැබැයි ලෝකේ සත්‍ය වශයෙන්ම තියෙන දුක්ඛය. එතකොට ඒ දුක්ඛයට විරුද්ධව ගිහිලා තමයි අපි මේ උද්දච්ච කතාවක් එහෙම අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට කිසිම ආකාරයකින් මේක දිනන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. දිනන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ කඩයක් දාගෙන හරි ජීවත් වෙලා ඉන්නවා කියලා හිතුවාම අන්න තව කඩයක් දාපු ගමන් ඒක වෙනවා. එතකොට එහෙමනම් තමන් පරාදයි කියන එක තමන්ට පේනවා. අර මනුස්සයා හොඳට කඩේ ගෙනියනවා නම් තමන්ගේ ඒක පරාදයි. එහෙම නැත්නම් අපි හිතමු ඕගොල්ලෝ ප්‍රථම ධ්‍යානට යනවා කියලා. ප්‍රථම ධ්‍යානට ගිහලා බොහොම සන්තෝසයි ඔළුවේ ප්‍රීතිය එහෙම ගල්ලා ගිහිල්ලා තව යාළුවෙකුට කියනවා යාළුවා අද නම් හොඳට භාවනා කළා හොඳට ප්‍රීති සහගතයි. අන්න එයා කියන මොකද්ද ඕක? ওই ප්‍රලෙනි ධ්‍යානින් ඔයා කතා කරන්නේ මම දෙවෙනි ධ්‍යානෙ. මම දෙවෙනි ධ්‍යානෙ හොඳට ඉඳලා මම. එතකොට එයාගේ එකත් එක්ක ගත්තාම තමන් ආපහු පරාදයි. දෙවි ධ්‍යානට ගිහිල්ලා යා උදන් අනාගෙන කතා කරනකොට අනිත් තව යාළුවෙක් ඉඳන් ගෙනවා අනේ ඔයිට වඩා කොච්චර හොඳද මම හිතුවේ මම ඕ වගේ මොකක්වත් නැහැ විතක්ක ਵਿਚාරත් නැහැ තියෙන එක පළවෙනි ධ්‍යානෙ ඉඳන් දෙවි ධ්‍යානට ඇවිල්ලා ඉන්නවා. අර සුඛිය සහගතව එයාගේ මුළු ශරීරයෙන් සුඛිය මූණින් හිම සුඛිය සහගතව ඇතුළෙන් එයාට ඇති වෙලා තියෙනවා. එතකොට එයාගෙන මේ මං ඉන්නේ මෙහෙම. එතකොට එයා එනම් ආපහු පරාදයි. එතකොට එහෙමනම් අපිට පේනවා ওই විදිහට ධ්‍යානෙන් ධ්‍යානෙට ගිහිල්ලා බැලුවාම අපිට කවදාවත් මේක දිනන්න පුළුවන් කමක් නැහැ. 6 වෙනි ධානයේ ඊටත් වඩා හොඳයි. නමුත් මේක කවදාවත් දිනන්න පුළුවන් කමක් නැtei කියන එක තේරුම් ගත්තයින් පස්සේ ඒ මනුස්සයා ඒ ධානයන්ගේ නැතිවීම කියන එකට එයා මේ ඒ කියන්නේ වේදනාවේ නැතිවීම කියන එකට එයා කැමති වෙයි. වේදනාවත් එක්ක නිදිනන්න බැරි වෙලා තියෙනවා. එතකොට රූපයත් එක්ක දිනන්න බැහැ කියලා රූපයෙන් අයින් වෙලා ධානයන්ට ගියා. ධානයන්ට ගිහින් දැන් මේ වේදනාව මට පවත්වාගෙන මට ඒත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙමනම් මේ වේදනාවේ නිරෝධයට මෙයා කැමති වෙනවා. වේදනාවේ නිරෝධයට කැරෙන්නුනෙන් පස්සේ ඉතින් යාට පුළුවන්කම තියෙනවා ඒ හත් වෙනි ධානයට කියන එකට යන්න. එතකොට මේ අවලාවේදී මෙයා මේ සංඥාව ලාභයක් කියලා කියන්නේ නැහැ කියන එක කියනවා. ඉතින් ওই වේදනාවන් අල්ලගෙන ඉඳලා තමයි ඔයගොල්ලෝ දන්නෝ ඔය ආහාර ස්පර්ශ ආහාර පාර ගත්තා අර දවස් හතර වැඩසටහන් කරපු අය දන්නෝ ඒ අපි වේදනාව අල්ලගෙන අපිට ඇති වෙනවා කියලා දේශයන් කියන්නේ නේද ඉතින් ඕක නැතිවීමක් ගැන තමයි මේ කතා කරන්නේ ඒ කියන්නේ අපි ගත්තාම වේදනාව අල්ලගෙන ඉන්න තාක් කල් අපිට දේශයන් කියන්නේ අපිට ඇති වෙනවා ඉතින් අදෝෂය කියන එක ගත්තාම දැන් කෙනෙකුට කිව්වොත් එහෙනම් අදෝෂයේ අර්ථ දක්වන්න කියලා. ඒ දේශය කියන වචනේ පාවිච්චි කරන්නේ නැත දැන් ඕගොල්ලන්ගේ අහුවොත් කියන්නේ දේශේ නැතිකමයි කියලා මේ අදෝෂය. නමුත් දේශය කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව අදෝෂය කියනවා නම් කොහොමද අපිට කියන්න පුළුවන් කියලා තියෙන්නේ. ඒකත් පෙන්නලා දීලා තියෙන පිටකෝපදේශී පමණ. ඒකේ පෙන්නනවා අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා. අභ්‍යන්තරේ සමාහිත බවක් තියෙනවා කියන වික්ෂේපය මුලාව පහ කිරීමම තමයි අදෝසය කියලා කියන්නේ. අභ්‍යන්තරේ සමාහිත බවක් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ. ඒ කියන්නේ අර වෙන්නවා එකම කම්පේ හැමතැනම තියෙන කම්පිටිෂන් එක. මේක කිසිම ආකාරයකින් ඉන්න බෑ. ඉතින් ඕක දිගින් දිගටම ගත්තාම අන්තිමට ඔය හත්වෙනි ධානයෙමත් ඉන්න බෑ. වේදනාවත් එක්ක රූපයත් එක්ක ඉන්න බෑ කිව්වා ඒක අතහැරියා වේදනාවත් එක්ක ඉන්නවා වේදනාවත් එක්කත් ඉන්න බෑ කියන එක අන්තිමට සංඥා හොව එකකවත් ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඉතින් ඒ තරම් ගැඹුරකට ඒකේ ධර්මය යන්න පුළුවන් ওই හත් වෙනි ධ්‍යානෙ සාගතව ඉඳලා එතනින් පස්සේ මේකත් ඉන්න බෑ කියන එක එතන තේරුම් ගන්නවා එතකොට අපි මේකේ මේ ධර්මය තව තේරුම් ගන්න අපි යමු මේ හතරවෙනි ස්ලයිඩ් එකට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අහංකාරය නිසා මමංකාරය කියන එක ඇති වෙනවා කියන එක. දැන් අපි දන්නවනේ අහංකාරය මමංකාරය කියන එකේ වෙනස ටිකක් නේද? ඒ කියන්නේ දැන් අහංකාරය කියන්නේ අවුරුදු 16ක ගෑනු ළමයෙක් ගත්තොත් එයා බොහොම ලස්සන නම් ඒ ලස්සන නිසා එයාගේ අහංකාරයක් කියන එක එයාගේ ඇති වෙලා තියෙනවා. එතකොට මමංකාරය කියවහම දැන් බෙන්ස් කාර් එකක් වගේ මොකක් හරි එකක් දැක්කා දැකලා මේක මගේ වේවා කියන අර්ථයෙන් ඔයගොල්ලෝ භාවිත කරනවා. එතකොට මමංකාරය එතන අහංකාරය කියන තමන්ට යමක් ලැබිලා තමන් ළඟ තියෙනවා අර ලස්සන ශරීරයක් ලැබුණා අර බෙන්ස් කාර් එකක් කොහේ පාරේ දුවනවා දැක්කා දැකලා මට මමංකාරයක් තියෙනවා ඒක සුඛ කතාවක් එක්ක අහංකාරය වෙන්නේ බෙන්ස් කාර් එක මම ගත්තට පස්සේ අර ගෑල් ළමයා ලස්සන වෙලා ඉපදුනාට පස්සේ අහංකාරය කියන එක තියෙනවා එතකොට ඔකෙ පෙන්නනවා මෙන්න මෙහෙම ධර්මයක් භවයේද භෝගයේද ව්‍යාකාරයේද කියන එක අහංකාරස්ස පදට්ටානම් කියලා කියනවා. භවයයි භෝගයයි ව්‍යාකාරයයි. භවය භෝගය වෝකාරය කියන එක ව්‍යාකාරය කියලා සිංහලින් කියනවා. වෝකාරය කියලා කියන්නේ අපි ওই ආකාසඤ්ඤායතනිය වාගේ ධානයන්ට ගියාට පස්සේ රූපේ ඉක්මවල ගියා වූ ධානය. එතකොට මෙන්න මේක නිසා අහංකාරය ඇති වෙනවා. කොහොමද අහංකාරය කියන එක? බලන්න දැන් අර ගෑනු ළමයාගේ කතාවේදී ඕගොල්ලන්ට පේනවා මේ භවය. ඒ ළමයා ලස්සනයි කියලා ලස්සන භවය නිසා අහංකාරයක් එයාට තියෙනවා. ඊළඟට භෝගය නිසා ඇති වෙනවනේ අහංකාරයක්. දැන් බලන්න ඕගොල්ලන්ට බෙන්ස් කාර් එකක් තියෙනවා. හොඳ ගෙයක් තියෙනවා. හොඳ රස්සාවක් තියෙනවා. මොනවා හරි භෝගයක් තියෙනවා. අන්න ඒක නිසා අහංකාරයක් කියනෙම ඇති වෙනවා. ඒ කියන්නේ මේ වෙනසක් තියෙන්න ඕනේ නේද? ඉනීක්විලිටි එකක් තියෙනවා. අල්ලපු ගෙදර මිනිස්සයටත් මට වගේම ගයක් නම් මට වගේම රස්සාවක් නම් මට වගේම රූපයක් නම් ඔක්කොම තියෙනවා නම් එනවා නෑ. අර ගෑනු ළමයටත් මේ ලෝකේ ඉන්න ඔක්කොම ගෑනු ළමයි ඒ වගේම ලස්සන නම් ඉතින් එයාටත් අහංකාර වෙන්න දෙයක් නැත්තේ නෑ නේද? ඉනීක්විලිටි එක කියන එක බලපාන. එතකොට බෝගේ. වෝකාරය කිව්වම මෙන්න මේකේ දේවල් ඔක්කොම එළියට විසිකලා දාලා ධානා සහගත වූ අරූප ධානා සහගත වූ සෝපාය. ඒක නිසා තමයි අහංකාරයක් තියෙන්නේ. එහෙමත් වෙනවනේ. දැන් මිනිස්සේ වැලක්ලට භාවනා කරලා ඇවිල්ලා කියනවා මම බොහොම හොඳයි මම අද ආකාසඤ්ඤායතෙන්ට ගියා කියලා. ඒක කිව්වහම අර අනිත් මනුස්සයා කියනවා අනේ මම දැන් අවුරුදු 15ක් විතර භාවනා කළා. මට කවදාවත් ඕකට යන්න බැරි වුණා නම් මං හිතුවේවත් නෑ මට යන්න ඕම කෙනෙකුට යන්න පුළුවන්ද කියලා. මට නම් යන්න බෑ. ඉතින් අරයට බෑනේ. මට පුළුවන්. අනේ ඒක නිසා ධානයෙන් නිසා ඒ අහංකාරය මනුස්සයන්ට ඒක ඇති වෙනවා. ඒකට මේකෙ පෙන්නනවා මේක නිසා අහංකාරය. දැන් ඒක අපි ලකුණු කරලා තියෙනවා භෝගී කුවං කබලින්කාර ආහාරය භවය කියලා කිව්වහම වේදනාව වෝකාරය කියන එක චේතනාව කියන තැනින් අපි ලකුණු කරලා දාලා තියෙනවා. එතකොට එහෙනම් 1 2 3 කියලා ඉරි කෑලි තුනක් ලකුණු කරලා තියෙනවා. 1 යන්නේ භෝගයට 2 සංඥාවට 3 අර චේතනාවට යන්නව ඉරිකෑලි තුන කියන එක. එතකොට මේකේ දැන් අහංකාරය කියන එක යට ඇති වෙලා තියෙනවා. ඉතින් ওই අහංකාරය ඇති උනායින් පස්සේ ඒකේ තියෙන ආ ලක්ෂණය තමයි ධම්මේසු උපගමන ලක්කන අත්ත් සංඥා කියලා කියන්නේ. ඒ කියන්නේ අහංකාරය මගින් අපි ওই අත්ත් සංඥාවක් කියන එකක් අපිට ඇති වෙනවා. බලන්න අර ගෑනු ළමයා ලස්සන වෙලා තියෙන්නේ මොකක් හේතුවකටද? පෙර භවවල කළා වූ කුසලයේ. එතකොට එයාගේ නම් කුසලයේ සහිත වූ ඒ සංඥාවන් ඒව තියෙනවා. එතකොට එහෙමනම් දැන් එයා කල්පනා කරනවා මං එහෙනම් ආපව මොකද කරන්න ඕනේ? ආපව කුසල කරන්න ඕනේ. ආපව ලස්සන වෙලා ඉපදෙන්න කියලා නේද? එතකොට බලන්න සංඥාවෙන් චේතනාවෙන් ආපි ආපව අර විදිහට යනවා. ආයිත අහංකාර වෙනවා. හරි පිස්සු වැඩක් වෙන්නේ. ගැළවීමක් නැහැ නේද? ඒක සඳහා කුසල් කර කර නැවත නැවතත් යනවා කියන එක තියෙනවා. ඒ ධර්මයේ පෙන්නනවා මේ පල්ලෙහැනුත් මේක ලීලා තිනවා පුරුෂ ඉන්ද්‍රියංශ ස්ත්‍රී ඉන්ද්‍රියංශ ඒ තණ්හා පදට්ටානම් කියලා. ඒක පෙන්නනවා ඒ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ. පදට්ටාණී කියන්නේ ආසන්න කාරණේ. එතකොට පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. අභ්‍යන්තරේ මේක නිසා යා ඇලෙනවා කියන ඒ කියන්නේ පිරිමියෙක් නම් ගැහණියක හා සම්බන්ධ දෙයක් තියෙනවා කියලා කියන්නේ ඔය පිරිමියෙක් පුරුෂයෙක් කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා හැඟීම ඇති කරගෙන පුරුෂයා පුරුෂයෙක් දැස බලන්නේ වෙන විදිහකට කාන්තාවක් දැස බලන්නේ එක ආකාරයකට කාන්තාව පුරුෂයා දැස බලන්නේ මම කාන්තාවයි කියලා හැඟීම ඇති කරගෙන ඕක අපිට පොඩි කාලේ ඉඳන්ම තමයි ඕක ඇති වෙන්නේ ඔය අහංකාර ගතිය කියන්නේ මට කියන්න පුළුවන් මම දැක්කා එක ගම්පලාතක ඔය පොඩි දරුවෙක් අවුරුදු 5 කායක දරුවෙක් මේ පේර ගහකට නැග්ගා. පේර ගහේ අත්ත පාත් වෙලා තියෙනවා. අත්ත දිගේ මෙයා නැගගෙන යනවා උඩ අත්තයි යට අත්තයි අල්ලක. යන ගමන් යාගේ පොඩි නංගි ඉන්නවා අවුරුදු 3ක විතර දරුවෙක්. එයාට කතා කරනවා නංගිටත් එන්නේ කියලා මේ ගහට නංගින්. ඉතින් අම්මා වළං හොද හොද හිටියා එතන යහ පැත්තේ. අම්මා ඉදන් ගෝ පුතේ ගෑන් ළමයි ගස් නගින්නේ නැහෙනි කියලා. එතකොට ඒ අය එතකොට පොඩි එකා දැන් මත මාන්නේ අටෝ ගත්තා. ඒ අයට මේවයි නගින්න බැරිද? මේ අපිට මට විතර පුළුවන් කියලා. එයා සින්දු කී ගියා දැන් අත්ත දිගේ මෙහාට යනවා පේර කඩන්න යනවා කියලා. ඇති පේර ගෙඩියක් නැහැ. නමුත් අන්න එයා ආදි කරගත්තා. දැන් ওই ළමයා ටිකක් කල් ගිහිල්ලා ලොකු වෙලා කසාදයක් එහෙම බැඳගෙන දැන් ගෙදෙට්ට බෑග් එකක් අරගෙන එනකොට එයාට එන්න පේන වත්තේ තනකොළ එහෙම වැවිලා තියෙනවා. මොකද්ද ගන්න? අපේ නෝනට මේ වගේ වැඩ මට තමයි හයි යහත්ී තියෙන්නේ මේ වගේ වැඩ කරන්නේ කියලා. එයා මම පුරුෂයා කියලා හැඟීමක් ඇතුව තමයි එයාගෙට ඇතුලේ. අර කාන්තාව ආවා ගෙදර කුස්සිය ළඟට බෑග් එක උන් තිබ්බ. බෑග් එක තිබ්බ ගමන් ඉතින් එයාට පේන්නේ කුස්සියේ පිඟන් කෝප්ප තියෙනවා, මේව තියෙනවා, කුකර එක තියෙනවා, දැන් උයනවා. මේක මගේ රාජ්‍ය. මට තමයි මේවා පුළුවන්. දැන් බිලම් මිනිස්සු කියන්නේ අපේ මහත්යන්න සම්බෝලයක්වත් හදාගන්න බෑ කියලා නේද? අන්න ඒ වගේ ලොකුවේ අහංකාරයන් ඇතිලි. මම දැකලා තියෙනවා එක ගෙදරක එක කාන්තාව බනිනවා මහත්යයට. තව කාන්තා මහත්යයා ගෙදර හිටියේ. ඒ අනික් කාන්තාවෙන් නම් කව අනේ හොම බනින්න එපා. ওই මිනිස්සු හින්ද නේද ඔයා කාලා ජීවත් වෙන්නේ කියලා. ඔයාට එයා මුදල් හොයලා ගෙනත් දෙන්න. ඔව් එයා හොයලා ගෙනත් දෙනවා තමයි. මං හොයලා දුන්නේ නැත්නම් එයා කාලා හමාරයි කිව්වා. එතකොට එයා අති කරගෙන තිනවා මම කාන්තාව මට තමයි මේව පුළුවන් කියලා අහංකාරය කියන කැති වෙලා තියෙනවා. උතතර ඔය ඔන්න ඔය අර්ථයේ ස්ත්‍රී ලිංගයන් පුරුෂ ලිංගයන් තියෙන නිසා ඒ අනුව තමයි අර මිනිස්සු දිහා බලන්නේ සිතන්නේ කියන එක ඇති වෙන්නේ. ඒක හරිය වැදගත් දෙයක් උදන. ওই විදිහට ඒ ස්ත්‍රී ලිංගේ පුරුෂ ලිංගයන් නිසා මේ විදිහට ඇති වෙනවා කියන එක ඒ තණ්හාව ඇති වෙන ආසන්න කාරණිය වෙනවා. දැන් මේ පුද්ගලයා අභ්‍යන්තරයේ යැලෙන්නේ. එයාගේ ඉතින් මේ විදිහට එයාගේ මේක තමයි අහංකාරය කියන එක. ඒක තමයි පෙන්වන්නේ. මේක තමයි අයම් අහංකාරෝ කියන. අජ්ජත්තං සාරජ්ජති අයම් අහංකාර. ඒක තමයි අහංකාරය කියන්නේ. එතකොට මෙහෙම ආංකාරයේ தත්ත්වයටපත් උනායින් පස්සේ ඒ පුද්ගලයා ඒ බාහිර වෙච්ච දේවල් එයා හොයනවා. බාහිර වෙච්ච දේවල් හොයනවා කියලා කියන්නේ දැන් අර අවුරුදු 16 ක ගෑනු ළමයාගේ පේනවා එයා අහංකාර වෙලා තියෙන. එයා ලස්සන නිසා. එයා ලස්සනයි කියලා එයා දන්නේ කොහොමද? එයා ලස්සනයි කියලා දන්නේ අනිත් මිනිස්සු එයා දිහා බලන නිසා. කවුරුවත් බලන්නේ නැත්තම් මොකද ලස්සනක් කියලාවත් මොකක්වත් හොයාගන්න පුළුවන්ද? නැහැ නේද? එතකොට මෙයාට පේනවා මේ අනිත්‍ය මන් දිහා බලනවා. බලනවායි කියන එක දැනගන්න කොහොමද? මෙයත් බලන්න ඕනේ අනිත් මිනිස්සු දෙයක්. අනිත් මිනිස්සු දෙය එයත් බැලුවහින් පස්සේ තමයි එයාට පේන්නේ ආ එයයි මන් දිහා බලනවා මේ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ වාංගුත්තරනිකාය සූත්‍රයක් පෙන්නනවා එහෙම ඒ කාන්තාව කාන්තාත්වයේ කියන එක ඉක්මවන්නේ නැතුව පුරුෂයා දෙස බලනවා පුරුෂයාටත් කිව්වේ ඒ කතාව තමයි පුරුෂත්වයේ ඉක්මවන්නේ නැතුව කාන්තාව දෙස බලනවා කියලා ඉතින් ඒක අර පස්ස හැරිලා බලනවාද කියලා තමයි ඒ බලන අර්ථය මතන තියෙන්නේ එතකොට දැන් මෙහෙම බැලුවහම මොකද වෙන්නේ බැලුවයින් පස්සේ අර කාන්තාවට අර පුරුෂයාගේ ගති ලක්ෂණයන් ඒව පේන්න ගන්න. එතකොට එතෙන්දි පෙන්නෝය මතකද අපි කරනෝය මේ අභිනිවේෂ ඩයග්‍රෑම් එකෙන් භාවිතා කරනකොට ওই බාහිර වස්තුන්ගේ පරිග්‍රහය කියන එක. ඒක නිසා මමංකාරය ඇති. ඒ මමංකාරයෙන් සුඛ සංඥාව ඇති. ඒ සුඛ සංඥාව ඇති වෙලා සාස්සෝ ස්පර්ශ අනුපගමන ලක්කන සුඛ සංඥා කියන එකෙන් අපි කියන්නේ. ඒ කියන්නේ අපි යම්කිසි වස්තුවක් දැක්කා ඒ පුද්ගලයා කොයි ලාකුවක් කියන්නේ නැහැ මේ මගේ අතන මෙතන බලන්න කියලා. ඒ මනුස්සයාගෙන් අවසරයක් නැතුව තමයි අපි ඒක බලන්නේ. එතකොට ඒකේ මමංකාරයක් ඇති. මේ මමංකාරය ඇති වෙනයන් පස්සේ සුඛ සංඥාවක්. දැන් ඕගලන්ට වෙනවා බෙන්ස් කාර් එකක් ඕගලන් ගෙදර තියෙනවනේ ඕගලන්ට සුඛ සංඥාවක් තියෙන්නේ නේද? අල්ලපු ගෙදර තිබුණාට නැහැ. එතකොට අන්න ඒ වගේ සුඛ සංඥාවක්. එතන අහංකාරයේ මමංකාරය වෙනවා කියන එක නම් ප්‍රශ්න දෙකක්. අහංකාරයෙන් දැන් මමංකාරය කියන එක අපිට ඇති වෙනවා. එහෙනම් මේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය දිනා වූ ප්‍රශ්නය කියන එක අපිට ගැඹුරට පේනවා මෙතන. ඒක නිසා ඇති වෙන්නා වූ දේ. දැන් එතකොට මේ 1 2 3 කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් බලන්න මේ වේදනාව කියන එක පරාමාසය කරා ඇදිලා යන. එතකොට අන්නේ අර්ථය තේරුම් අරගෙන අපි මේක අපි අංශක 90 කින් මේක කරකවනවා. 1 2 3 කියන එක සහගතව මේක අංශක 90 කින් මේ පැත්තට කරකවනවා. එහෙම කරකවන්නේ හේතු තියෙනවා. ඒ කැරකෙවොත් මොකද වෙන්නේ? ඒක තමයි ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්වන්න. පස්වෙනි ස්ලයිඩ් එක. දැන් ඕගලන්ට පේනවා අර වේදනාව තිබිච්ච තැනනේ අපේ තිබුණේ. එතකොට වේදනාව දැන් පරාමාසය ඇතුළට ගිහිල්ලා තියෙන අවස්ථාව මේ තියෙන්නේ. එතකොට දැන් අපේ ඕකාරයේ කියන එක ඇවිල්ලා තියෙන්නේ කොහෙද? තුන ඕකාරය ඇවිල්ලා තියෙන්නේ මෝහය නේද? එතකොට ඒ කියන්නේ ආකාස සංඥායතනි වාගේ වයින් ජීවත් වෙන්න පුළුවන් කියන හැඟීම කියන එක ඇති වෙලා තියෙනවා. දැන් මෙතනදී මේ ලස්සන ධර්මයක් වෙන්නනවා. මේ පාණාතිපාතේ දේශේ. පාණාතිපාතේ නිසා දේශේ ඇති වෙනවා. දේශේ නිසා පාණාතිපාතේ කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මේ පල්ලෙහා තියෙන ලයින් එක නේද? මේ පැත්තේ තියෙනවා ලකුණු කොල්ල පාණාතිපාතේ කියන එක. එතකොට මෙතන මේ පැත්තේ වම් අත පැත්තෙන් තියෙනවා දේශේ කියන එක. මැද්දේ තියෙනවා මෝහය කියන එක. ඒ ලයින් එකේ ඊළඟට අදත්තාදානි නිසා අපිට ලෝභය. ලෝභය නිසා අදත්තාදානි. එතකොට මේ පැත්තේ අදත්තාදානි කියන එක ලියලා තියෙනවා. ලෝභය කියන එක වම් අත පැත්තේ. ගිද්දි ලෝභය එහෙම කියන්නේ නේද? එතකොට ලෝභය කියන එක මේ පැත්තේ තියෙනවා. ඊළඟට කාමයේ වර්ධවා හැසිරීම. ඒක නිසා මෝහය. කාමයේ වර්ධවා හැසිරීම නිසා මෝහය. මෝහය නිසා කාමයේ වර්ධවා හැසිරීම. එතකොට කාමයේ වර්ධවා හැසිරීම මෙතන ලකුණු කරලා තියෙනවා. මේක පෙන්වන්නේ මේ ඩයග්‍රෑම් එක මේ ඇරෝස් වලින් දක්වන කරලා තියෙන්නේ මේක ඇකිලෙන් අර බෝල කූඩුව තියෙන රෙදි දාන ඒක ලකු අකුලන්න පුළුවන් මේ පැත්තට අකුලන්නත් පුළුවන් මේ පැත්තට අකුලන්නත් පුළුවන් දැන් බලන්න පානාතිපාතය කළාම ඒක නිසාම ඕගොල්ලෝ කාමයේ මේ අදත්තා දානීය කියන එක සිද්ධ වෙනවා දැන් ඕගොල්ලන්ගේ ඉදර කුකුලෙක් ඉන්නවනේ ඒ කුකුලව මරාගෙන ඕගොල්ලෝ කනවනේ ඉතින් පානාතිපාතය කළා අනිත් අතට කුකුලකෝ විලාකවත් කියන්නේ මාත්‍යමගේ මස්තික ගන්න කියලා. එතකොට ඒක නිසා අදත්තා දානියක් කරේ. එහෙනම් පාණාතිපාතය කළාම අදත්තා දානියක් කියන එක තියෙනවා. එතකොට ඒ අර්ථය ඔයාලට පේනවා මේ ඩයග්‍රෑම් එක මේ පැත්තට ඇකිලීමක් සිද්ධ වෙනවා කියන එක. එතකොට කාමී වර්ධ ආයසරීම කියන එක මේක මැද්දේ. අනිත් අතට ওই ඩයග්‍රෑම් එක අනිත් පැත්තටත් ඇකිලෙනවා. ඒ කියන්නේ ওই පරාමාස කාය ග්‍රන්ථි ඉඳන් සත්‍යාවිනිවෙස කාය ග්‍රන්ථි ඇතුළට ගමන් කිරීමක් තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න අපි මේ එතන ධර්මයක් ලියලා තිනවා. ඒක ලියාගෙන නැත් සිංහලෙන් ලියාගත්ත නැති කෙනෙකුට ලියා ගන්න පුළුවන්. පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න දෝෂ සහිතව ජීවත් වෙනවා. iPhone එකක් දාලා ලියා ගන්න පානාති පාතිය කියන එක. එතකොට උතන බලන්න දෝෂ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ අර රෝගී සංඥාවක් මගේ කියලා ගත්තා. ආකාස සංඥායතනිය වාගේ සංඥාවක් වෙනවා. අපි මෙතෙන්දී කතා කරේ ඕකාරය කියනකොට අපි කියවන්නේ ආකාසඤ්ඤායතන වාගේ දේවල් කියලා නේද? එතකොට ඒක මගේයයි කියලා ගත්තා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් අපි මෙතෙන් කතා කරනවා පෙර වූ මෝහය. දෝෂ සහිතව ජීවත් වෙවන් අතපැත්තට ආව පානාති පාතේ. මේ පල්ලෙහා ලයින් එකේ ට්‍රාන්ස්ලේෂන් එක තමයි ඔය කියලා තියෙන්නේ. පෙර වූ මෝහේ දෝෂ සහිතව ජීවත් වෙ මෙහෙම සික් සංඥාවක් අරගෙන ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා මම හිතනවා. ආකාස සංඥායතනේ හරි ඉන්න පුළුවන් කියලා හිතනවා. ඒකෙන් අපිට අන්තිමට පානාති පාති ඉතින් මම ඉපදුනා නම් ආපහු මම මැරෙනවා. එහෙනම් මම පානාති පාති කියන්නේ මගේ පානාති පාතේ මම කරගත්තා වගේ කියන එක තියෙනවා. ඊළඟට ඊළඟ ලයින් එකේ ලියාගන්න මේ දෙවෙනියට ලියලා තියෙන එක තමයි. ඒක ලියාගන්න දැන් අවිද්‍යාව. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දියාගන්න ලෝභ සහිතව ජීවත් වෙන. ලෝභ සහිතව ජීවත් වෙන. හයිෆන් එකක් දාලා ලියාගන්න අදත්තා දානිය කියන එක. මොකද දැන් අපි අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. ඕක වැටෙන්නේ අදත්තා දානියටනේ. එතකොට ඒක තමයි අපේ දැන් තිබෙන්නා වූ අවිද්‍යාව කොහොම හරි මේක පවත් කරනවා. එතකොට එහෙනම් දාපව පේනවා. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානිය. එතකොට මෙතන නිතරම යන්නේ මේ වම් අත පැත්තට මැද්දෙන් පටන් ගත්තා වම් අත පැත්තට ගියා දකුණට ගියා. යන්නේ අර්ථය ඔබ දියේ. ඊළඟට තුන්වෙනි කාරණාවත් දීලා තිනවා මේකේ. ඒක සිංහලෙන් කියනවා කාමී වර්ධවා හැසිරීම. හයිෆන් එකක් දාලා ලියා ගන්න කාම සංඥාව. ආපහු හයිෆන් එකක් දාලා ලියා ගන්න මෙහි ඇලීම අබිනිවේෂයයි කියලා. එතකොට අපිට ආපහු වෙන්නවා මෙතන කාමී වර්ධවා හැසිරීම. කාම සංඥාවන් ඒ නිසා ඇති වෙලා තියෙනවා. ඒකේ ඇලීම කියන එක තමයි අබිනිවේෂය කියන එක. දැන් මෙතන මේ ධර්මතාවයන් තුනක් වෙනවා. මොකද්ද? අබිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි කියලා නේද? අබිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි කියලා. මෙන්න මේ තුනම ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථයේ ඇතුළට ඇදෙනවා. මේ තුනම ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථයේ ඇතුළට ඇදිලායි. එතකොට මේකේ ওই පරාමාසය කියන එක එහෙමනම් ඉදං සච්ඡාබිනිවේෂ කාය ග්‍රන්ථ හරියට හිතන්න බලන්න මේ පරාමාසයට ලණුවක් දාලා ඉදං සච්චේ ඉදං මේ ලණුවක් දාලා අබිනිවේෂී කියන්නේ ඇදගෙන ඉන්න. අන්න ඒ වගේ ඇදගෙන ඉන්නක් කියන එක තියෙනවා. ඉතින් මේක තේරෙනවද මෙන්න මේ විදිහට ඇදීමක් සිද්ධ වෙනවා කියලා. මේක තේරෙන්න නම් හැබැයි අර දවස් හතරේ වැඩසටහනේ අර විඥානාහාර පාර කියන එක තේරෙන්න ඕන. විඥානාහාර පාරේ ඔයගොල්ලෝ දන්නවා මුලින් තියෙනවා අවිද්‍යා යෝගී කියන එක එහෙම තියෙනවා. අර සුභයි සුඛයි අත්තා කියලා ගත්තා කියන කතාව. ඉතින් අපි දැන් ටිකකට ඉස්සෙල්ලා බැලුවානේ සුභයි සුඛයි කියන කතාවක් නැති වෙනවා කියලා නේද? ඒක ආවම නිසා අපි මේ ඉදන් සත්‍යයට යමක් ඇතුළු වීමක් කියන එක තියෙනවා. මේක දැන් අර අඹගෙඩිය කතාවේදී අඹගෙඩිය කාලා සුඛයි කියලා කියනවනේ නේද? එතකොට මේ සුඛයි කියන කතාව මම කියනවා නම් ඒක සත්‍ය වශයෙන්ම ගත්තාම ඒක බොරුවක් නේ. දැන් ලෝකේ තියෙන්නේ දුක්ඛ සත්‍යයක්. දුක්ඛයක්. මම සුඛයි කියලා කියනවා නම් ඒක තියෙන්නේ මුසාවක්. එතකොට මේ මුසාවල් තමයි මේ ඉදන් සත්‍යයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ අවිද්‍යාවත් එක්ක ඔයගලන්ට පේනවා මගේ මේ සුඛයි කියලා ගත්තේව ඉදන් සත්‍යයට ආවා කියන එක. ඊළඟට ඕව ආවට පස්සේ මොකද වෙන්නේ? එහෙමනම් මම ඒක නිසා මෝහය කියන එක මට ඇති වෙනවා. ඕව විඳලා මට පසු සංඥාවන් කියන ඒවා ඇති වෙලා තියෙනවා. දැන් අර අඹගෙඩිය මගේ නෙමෙයි. ඒ කියන්නේ අඹගෙඩියෙන් ඇතිවෙනා වූ සුඛය තමයි මගේ අත්තා කියලා මට ඇති වෙලා තියෙන්නේ. එතකොට ওই අත්තා කියලා ගත්ත එකේ පසු සංඥාවන් තමයි අවිද්‍යාව ආශ්‍රවය කියලා හින් කියන්නේ. එතකොට මේ මෝහය කිව්වහම මෙතන අවිද්‍යාව ආශ්‍රවය කියන එක ඔයගොල්ලෝ කල්පනා කරොත් උගලන්ට පේනවා දැන් මේකේ පසු සංඥාවන් නැති වෙලා තියෙනවා. දැන් මං ඉන්නවා කියලා අර්ථයක් අර සර්ෆ් බෝඩ් එකේ ඉන්න මිනිස්සුන්ට පේනවනේ මේ මම ඉන්නේ මං විඳින්නේ. එයා බොහොම සැපට ඉන්නවා නේද? කල්පනා ආන්නේ වගේ මේකේ මේ තමන්ට ඇති වුණා වූ පසු දේවල් සංඥාවන් සහිතව තියෙනවා. දැන් මේක නිසා මොකද කරන්නේ? මං ආපහු යන්න ඕනේ. මේක නිසාම ආපහු උඩට ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ මෝහය ඇති වෙලා මෝහ සල්ලෙන් කරකෝල අපි ආපහු අවිද්‍යාව අර උඩ කෙරවලට අපි යනවා. විඥානෙ නැවත සකස් කරනවා. එහෙනම් ආපහු පේනවද මේක ස්කුයිස් වෙනවා කියලා? මේ පැත්තට රවුඩින් පල්ලෙහාට ආවා. පල්ලෙහාට ආවෙන් පස්සේ මම ආපහු උඩට යන්න හදනවා කියලා කියන්නේ ස්කුයිස් වෙන එතන. එහෙනම් ඒ විඥාන ආහාර පාරේ යර්ථේ තමයි තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියන මේ නිසා මේක ඇකිලීමක් කියන එක තියෙනවා. තුන්වෙනි කාරණේ ඔයගොල්ලන්ට වෙනවා මේ අබිනිවේෂය කියන එක. ඒ කියන්නේ මේ සංස්කාර වලට ඔයගොල්ලෝ ඇලිලා ඒ සංස්කාරය මේ දැන් සත්‍යයට ඇදිලා යනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ පාණාති පාත අදත්තා දාන කාමී වර්ධව හැසිරීම කියනවා. ඒ සංස්කාරයන් කියනවා ඇදිලා මේකට යනවා කියන එක තියෙනවා. එතකොට මෙතෙන්දි තේරෙන්නේ මේ බෝල කුඩු ඇකිලීම පරාමාස කාය ග්‍රන්ථයේ යමක් වෙනවද මතකද සුඛයි කියන එක නේද? ආන්නේ ඉදන් සත්‍යයට කියන එකට ඇදෙනවා කියන එක තියෙනවා. මෙන්න මේක සිද්ධ වෙන්නේ මේ තුනෝ මේ විදිහට ඇදිලා යනවා කියන එක සිද්ධ වෙන්නේ මේ ප්‍රසන්න මොහොමන්ට් එකේ. මේ මොහොතේදී තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රසන්න මොහොමන්ට් එකේදී අපි අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන සිතන්නේ නැහැ. එහෙම සිතන්නක් නැහැ. මේක තණ්හාව මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අර ටිකක් වැඩිපුර දන්න අයට තේරෙනවා අර සබ්බාස්රෝය කියන කැරකිවිල්ලක් නැහැ. උඩින් කැරකිවිල්ලක් නැහැ. ප්‍රසන් මූවමන්ට් එක කියන්නේ තණ්හාව මගින් මේක අපේ මේක සිද්ධ වෙනවා කියන එක තේරෙනවා. එතකොට ඔය අපිට පේනවා ඔය අහං සහ මමං කියන දෙන්න මේ දෙලාවේදී එකට එක්කහුවෙලා ඉන්නේ. අර අපි පෙන්වන්නේ ඩයග්‍රෑම් එකේ මෙහෙම කැපෙන තැනක් නේද? අන්නේ අවස්ථාවටපත් වෙලා තියෙනවා. මේ පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි කියන එක දෙදෙනාම මෙතෙන් එකයි. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි දෙදෙනාම එකයි කියලා කිව්වනම් ඒක කියවෙන්නේ ඒ මට වෙනසක් හොයාගන්න නෑ. පෙර තිබුණා වූ එකයි පසුව එකයි දෙකම එකයි. මගේ ඇතුළෙන්ම ආව තිබෙන්නා වූ ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. අන්නේ අවස්ථාවේදී අපිට පේනවා ඒ දෙකම එක අවස්ථාවකටපත් වෙලා තියෙනවා කියලා. අනිත් අවස්ථාවේදී ඔය පරාමාස කාය ග්‍රන්ථයේ තියෙන එක ඉදන් සත්‍යයට ඇදීම කියන එක සිද්ධ වෙනවා. අපි අහනුයි මමනුයි එකතු වෙලා ඉන්නකොට ඔය ඉදන් සත්‍යයේ තිබෙන දේ පරාමාසෙන් දැන් මේ බෝල කුඩු ඇකිලිනවා ගුවම් දෙපැත්තකට යනවනේ. එකක් තමයි පරාමාසයේ තියෙන එක ඉදන් සත්‍යයට යන. අනිත් අතට ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට යන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒ අවස්ථාවේදී ගත්තහම ඒ ඇදෙන අවස්ථාවක් තියෙනවා. මේ ඒ අවස්ථාවේදීත් ඒ කියන්නේ අහණුයි මමුනේ දෙන්න එකතු වෙලා තියෙන. හැබැයි මේ මොහොත මේ ප්‍රසන් මූමන්ට් එක නෙමෙයි. අතීතයේ මට මෙහෙම වුණා කියනා වූ අර්ථය තියෙනවා. අතීතයේ වුණා අන්නේ ආකාරට අතීත අනාගත ඒ අවස්ථාවන් නෝ තමයි අනාගතයන් ගැන සිතීමනු තමයි ඒක සිද්ධ වෙනවා කියන එක. අර ඉස්සෙල්ලා පරාමාසකායේ ඉඳන් සත්‍යයට ඇතුල් වෙනවා කියන එක ගත්තාම ඒ ප්‍රසන් මොමන්ට් එකේදී තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය මොකක් හරි වස්තුවක් දැක්ක ගමන් එකපාරට ඕගොල්ලෝ ගන්නවා ඒක සුබයි කියලා නේද? එකපාරටම සුබයි කියලා ඉඳන් සත්‍යයට මේ ඇදීමක් කියන එක අපේ සිද්ධවීමක් කියන එක තියෙනවා. ඉතින් මේ පෙර කරා වූ දේවල් පෙර මෝහයන් හේම නිසා තමයි අපිට ඔකව සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ධර්මයේ බොහොම වටිනා වූ ධර්මයක් මේක තේරුම් ගන්නවා කියන එක මේ බොහොම වටිනා මේක අවබෝධ කරගන්නවා කියන එක මෙන්න මේ තුනම නිසා මේක ඇතුළට ඇදෙනවා මේ ප්‍රසන් මූමන්ට් එකේ තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. දැන් මෙතන ඔයගලන්ට පේනවා මේ 4 5 6 කියලා ඒ තුනක් ලකුණු කරලා තියෙනවා. 4 5 6 කියලා. පේනවද ඒක ලකුණු කරලා තියෙන්නේ මෙතෙන්දී? අපේ අවිද්‍යාව ඉඳන් කාමයේ වර්ධව හැසිරීමට කියන එක තියෙන එක. ඊළඟට ආපහු 5 ඉඳන් සත්‍යයට යන එක. 6 මෝහයට යනවා කියන එකට තියෙනවා. දැන් ඕක අපි ওই 4 5 6 ඉරි රේඛා තුන මතක තියාගෙන අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. මේක පෙන්නනවා ඕගොල්ලෝ දන්නා වූ ධර්මයක් තියෙනවා. අපිට කාම විතක්කයක් තියෙනවා නම් අපිට ව්‍යාපාද විතක්කය කියන එක ඇති. ව්‍යාපාද විතක්කයේ තියෙන කොට විහිංසා විතක්කයේ තියෙනවා. කාම විතක්කෙන් ව්‍යාපාද විතක්කේ, ව්‍යාපාද විතක්කෙන් විහිංසා විතක්කයේ කියන එක ඇති වෙනවා. අනිත් අතට දන්නෝ මේ කාම විතක්කයන් නිසා කාමයේ වර්ධව හැසිරීම කියන එක සිද්ධ වෙනවා. ඒක අපි ඉගෙනගෙන තියෙනවා. අපි හැමෝම අඩු ගානේ එක වතාවක් හරි මේ ජීවිතේ කාමයේ වර්ධව හැසිරුණා තියෙනවා. ඒක තමයි අර මෞකුසට යන අවස්ථාව ලෝභ දෝෂ මොහ ඩයග්‍රෑම් එකේ අපි පැහැදිලි කරනවා අර හතර දවස් හතරේ වැඩසටහන කරනවා. එතකොට කාම විතක්කයෙන් කාමයේ වර්ධව හැසිරීම ඒක නිසා මෝහය ඇති වුණාම අපිට විහිංසා විතක්කය කියන එක අපිට ඇති වෙනවා. දැන් බලනවා අර ඉස්සෙල්ලා තිබිච්චව 4 5 6 නේද? මේක අනිත් රොටේට් කරොතින් මේ අංශක 90කින් ඔයගලන්ට පේනවා මේකේ දකුණු අත පැත්ත අපිට හැදෙනවා කියන එක. 4යි 5යි 6යි කියන එක. කාමී වර්ග 10 ශ්‍රී මැද්දේනේ අපි ලකුණු කළේ නේද? පල්ලේ හැදෙන්නේ මෝහයේ පැත්තට යනවා. දැන් මේක ලෝභ සහිතව ජීවත් වීමනේ මේ පැත්තෙන් ආවා. දැන් එහෙමනම් ඔන්න ඔය අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මේ අභිජ්ජාවයි මේ චේතනාවයි කියන දෙන්නම එකට ඇවිල්ලා තියෙනවා. එකම කොටුවට ඇවිල්ලා. චේතනාව තියෙන තැනට අභිජ්ජාවත් ඇවිල්ලා තියෙනවා. ඊළඟට වෙනවා මේ වේදනාව. වේදනාවේ තියෙන මේ දෝමනස්ස ස්වභාවයක් කියන එක. මේ පැත්තෙන් පෙන්නන පරාමාස කාය ග්‍රන්ථයයි ඉදන් සත්‍යයයි කියන එක මේක ඇතුලේ තියෙනවා. ඒ දැන් බොලකොඩු ඇකලුවාම අපිට එකට තියෙනවා කියලා පේනවා. අන්නේ අවස්ථාවක් තමයි මේ තියෙනවා. ඉතින් මේ පැත්තේ ඕගලන්ට පෙන්නනවා මෙන්න මේ කාම සංඥාව කියන එක. ඉතින් මේ විඥානේ යම්කිසි ආකාරයකට පැවැත්මක්. ඒත් ඒක තමයි කාම සංඥාව විදියෙන්නේ. ඉතින් මේක නිසා අපිට වෙන්නේ මොකද්ද? බයෙන් අගති ගමනක් අපි ගමන් කරනවා කියන එක. මේක තමයි බුදුහාමුදුරුව පෙන්නන්නේ අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම. මයා කතමේ තම් භික්කවේ බාල ලාභ. මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සය විතරයි. අපි කොච්චර කරත් අපිට ඇති වෙන්නේ දෝමනස්සය විතරයි. ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එක කොයි මෙහෙම ඇකිලෙනවන්නේ. මේ ඇකිලීමෙන් අපිට ඇති වෙලා තියෙන්නේ මොකක්ද? දෝමනස්සය සාගත ස්වභාවයක් විතරයි. ඉතින් ඕගොල්ලෝ භාවනාවට මේක තේරුම් ගන්න මේක භාවනාවට ඕගොල්ලෝ ගන්න මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක. අර කිව්ව පදේ තමයි අපි බලන්නේ. පෙර මෝහය ඒකේ දෝෂ සහිතෝ දීවත් වීම පානාති පාතේ. ඊළඟට අපි ගන්නවා දැන් අවිද්‍යාව ලෝභ සහිතෝ ජීවත් වීම අදත්තා දානි. එතකොට මැද්දේ ලයින් එක අල්ල ගන්නවා කාමී වර්ධෝ ආහැසවීම කාම සංඥාව ඒ ඇලීම අබිනිවේෂයයි කියලා. එතකොට මෙන්න මේ කාරණා ටික බලන මේකෙදි කල්පනා කරනවා මෙන්න මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යා විනිවස කාය ග්‍රන්ථයේ ඔය විදිහට ඇතුළට ඇදෙන්නව අවස්ථාවන් අපිට තුනක් තියෙනවා. ප්‍රසන්ට් මොමන්ට් එකේදී තමයි මේක අපිට සිද්ධ වෙන්නේ. ප්‍රසන්ට් මොමන්ට් එකේදී මේ මොහොතේදී අහනු යමුණු එකට ඉන්න ප්‍රසන්ට් මොමන්ට් එකේ තමයි මම මේක මේ පැත්තට යන්නේ කියන එක. පෙර අවිද්‍යාවයි පසු මොහයයි දෙකම එකයි කියන අර්ථය. එතකොට මේක තමන් දකින්න ඕන. භාවනාවෙන් තමන් දකින්න ඕන. මේක තමයි ඔය භාවනාවෙන් එල්ල කරන්නාම ඒක ලොකු භාවනාවක් හැටියට තියෙනවා. එතකොට අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. ඒ සූත්‍ර දේශනාවේ ආපහු පෙන්නනවා මහණේ නැවත අනිකක්ද කියනවා. ආර ශ්‍රාවකතුමේ ආරණ්‍යයට පැමිණියෝ, වෘක්ෂ මූලයට පැමිණියෝ, ශුන්‍යාගාරයට පැමිණියෝ මෙසේ කල්පනා කරා. මෙසේ මමය යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහද. පැහැදීම ඇති කල්ලි මේ භවයේ ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශරීරයගේ මිදීම මරණ මත යම් කාරණිකෙන් ඔහුගේ උත්පත්ති සිදුවන විපාක විඥානි කුසල විඥාන සමාන වේ යන මේ කාරණියත් මහණි මේ දෙවනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයි කියලා කියනවා. මේක පාලි භාෂාවෙන් කියනවා ඒ පුද්ගලයා කල්පනා කරනවායි කියලා ආරණ්‍යයකට හරි උසමෝලයට හරි ගිහින් ශුන්‍ය මිදම් අත්තේනවා අත්තනි එනවා කියලා. මමය මගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ ශරීරයේ මේ කකුල් දෙකේ ඉඳන් නියපොත්තේ ඉඳන් ඔළුව දක්වා ගත්තා. මේකේ මගේ කතාවක් ඇත්තේ. ඊළඟට මේකේ වේදන සංඥා සංස්කාර විඥාන වෙන්වෙන් වශයෙන් ගත්තත් මගේ කතාවක් ඇත්තේ. මේ ටික ඔක්කොම එකහුව කරලා ගත්තා මගේ කතාවක් ඇත්තේ. මේකේ තියෙන්නේ අර සකස් කරන්නා වූ දෙයක් විතරයි තියෙන්නේ කියන එක. එතකොට මේක මේ හත්වෙනි ධානයට යන්න තිබෙන්නා වූ ඒ දෙවෙනි ප්‍රතිපදාවයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. හැබැයි ප්‍රතිපදාව දෙවිලි වුණාට මේ වෙලාවේදී ඥානීය කියන එක යාගේ අධිකයි. එයාගේ ඥානෙ අර ඉස්සෙල්ලක් කිනාට වඩා අධිකයි. ඒ පුද්ගලයාගේ තියෙනවා. එයා කියන්නේ මේ මගඵල ලාභියා ඒකක්වත් මගේ කියලා ගන්නෙ අන්නේ අර්ථයෙන් තමයි මෙතන මේ පෙන්නන්නේ. ඉතින් ඒක අපි දන්නවා අර ප්‍රඥා ඩයග්‍රෑම් එකේ හතරවෙනි දවසේ වැඩසටහනේ ප්‍රඥා ඩයග්‍රෑම් එකේ අර අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා අපි දන්නේ. අන්නේ අර්ථයෙන් තමයි එදෙන්දී ඒක තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එකේදී ඊළඟට කියනවා ආපහු තවත් ප්‍රතිපදාවක් තියෙනවායි කියලා. ඔතෙන්ට යන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මානෙන් නැමත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවකතුමෝ මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවක්ද නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවක්ද නැත. නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා. ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔහුගේ සිත. ආකින්චනායතන සමාධි හේතු විපාද. පැහැදීම ඇති කල්ලි මේ භවයේ වූ ආකින්චනායතන සමාධියට පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමෙන් මරණින් මතු යම් කාරණකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා විපාක විඥාන කුසල විඥාන සමාන වේ යන මේ කාරණේ. මහන් මේ තුන්වෙනි ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියලා කියන්නේ. මේකේ තේරුම මොකද්ද? තමා සකස් කළොත් පමණක් තමා පවතින. ඒකෙනි මේ මම යන කිසිවක්ද නැත්නම් නුඹ යන කිසිවක්ද නැත්නම් නුඹගේ මම යන කිසිවක්ද නැත්නම් තමා සකස් කළොත් විතරයි මෙන්න මේක තියෙන්නේ. රාගය නිසා මේක සකස් වෙනවා කියන එක මෙයාට තේරෙනවා. මෙතෙන්ද මේ පෙන්වන්නේ අර වේව් එක. දැන් ඔය මූදු වෙරළක ඉන්න මිනිස්සයා සර්ෆ් බෝඩ් එකේ ඉන්නකොට වේව් එක තීන තාක්කල් යාම පවතින. වේව් එක වැටිච්ච ගමන් කුලක නැතිවෙච්ච ගමන් අර යදගෙන වැටෙනවා කියන කාරණේ තියෙනවා. එතකොට මේක මේ අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් ස්පර්ශ කළ ධාරාවක් තමයි මෙතන පවතින්නේ කියන අවබෝධය මෙයාට තියෙනවා. ඉතින් මේ භාවනාව අර තුන්වෙනි ප්‍රතිපදාවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේක අර ඉස්සෙල්ලා කිව්ව එකටත් වඩා ඉහළ වූ ඥානයක් මෙතන තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී එනකොට මේ අනාශ්‍රව චිත්තය කියන එක තත්ත්වයට තමන්ගේ මනසපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඕක පැහැදිලි කරන්න අපි යමු අර 2B කියන ඩයග්‍රෑම් එකට. ඒ 2B කියන ඩයග්‍රෑම් එකේ අපි ඕගලන්ට පේනවා මේ පල්ලෙහා මේ සංස්කාර කියන එක ලකුණු කරලා තියෙනවා. මේ සංස්කාර කියන තැන ඕගොල්ලෝ හිතන්න පරිදේවියයි කියලා. ශෝක පරිදේව දන්නවනේ නේද? එතකොට විඥානේ බිඳිලා වැටිලා මලාට පස්සේ ඕගලන්ට පරිදේවිය කියන එක තියෙනවා. එතකොට මේ පැත්තේ ඕගලන්ට පේනවා මේ වේදනාවයි බය අගතිය. අපි මේ වගේම කතරයක් මෙතනින් හැදුවොත් මොකද වෙන්නේ? පරාමාස කාය ග්‍රන්ථයයි දෝෂ අගතියයි. මේක හරහට කැපුවොතින් අපි හිතුව මෙතෙන්ට තියෙන්නේ සෝකයයි කියලා. එතකොට මේ පරිදේවේ මේ පැත්තේ සෝකය කියන එක. දැන් අපි පරිදේවේ ඉඳන් සෝකයට අපි ගමන් කරනවා නම් මේ පැත්තෙන් පරිදේවේ ඉඳන් සෝකයට යනවා. ඒ කබලින්කාර ආහාරය කියන එකෙන් ගත්තොතින් අපි කබලින්කාර ආහාරයේ ඉඳන් සංඥාව දක්වා ගමන් කරනවා කිව්වොත් අපි හිතුවොත් ඒක 1A කියලා මේ පැත්තේ මේ පරිදේවේ ඉඳන් සෝකයට ගමන් කරනවා කියන එක අපිට කියන්න පුළුවන් 2A කියලා. මේක වුණාම මේ පැත්තෙන් අපේ ගමන් කිරීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේ පැත්තට මෙහෙම ආවයින් පස්සේ මොකද වෙන්නේ? දැන් ඕගොල්ලෝ ඊළඟට යනවා සෝකේ ඉඳන් දෝමනස්සේ කියන එකට. පරිද දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේවනේ. මේක අනිත් පැත්තට මේ බලන්න. පරිදේව ශෝක. සෝකේ ඉඳන් මම යනවා දෝමනස්සේට. එහෙනම් සංඥාව ඉඳන් මම මේ අවස්ථාවේදී චේතනාවට කියන එකට යනවා. සංඥාව ඉඳන් චේතනාවට යනවා. ඉතින් මෙතන නිකම්ම යනවා කියන එක හිතන්න එපා. මේක ටිකක් ගැඹුරුයි මේ අවස්ථාවේදී. ගැඹුරුයි කියලා කියන්නේ අර ඕගලන්ගේ යම්කිසි දෙයක් නැති වුණා නම් ඕගලන්ට යමක් තිබිලා නැති වුණා නම් මට මෙහෙම එකක් තිබුණා කියලා ලොකුට මාන්නයක් අට ඕනේ ඉන්නවනේ. නැති වුණාම මොකද? දැන් බලන්න හංගන්න ඉන්නවා. හංගන්නට මොකක්වත් නැහැ. ඒ මිනිස්සයා ඔහි ඉන්නේ. මො ලෝකෙක කඩාගෙන වැටුණත් කමක් නැහැ. මම මේ ඉන්න ආහාර ටිකක් තියෙනවා නම් එච්චරයි නේ. ඕගොල්ලන් මොකද වෙන්නේ? මගේ ගේ කඩාගෙන වැටෙන මමත් නිකන් අර හංගන්නා වගේ තත්ත්වයටපත් වෙනවා වගේ නේද? ඒ කියන්නේ තමන්ගේ මාන්නේ. එතකොට එහෙනම් මේ මාන්නේ කතාව ටිකක් මතක තියෙන්න ඕනේ. මේ මාන්නේ නිසා තමයි, ඒ කියන්නේ මේක මාන පාර මේ පැත්තෙන් ආවොත් ඔය ඉඳන් සත්‍යයෙන් ඉඳන් බයගතිර එනවා කිව්වහම ඒවා අපි අගයන් දීලා තියෙන එක තමයි මාන පාර කියලා කියන්නේ. සංස්කාර වලට අපි අගයන් දීලා මාන වෙලා තියෙනවා. එතකොට දැන් මේක කඩාගෙන වැටිලානේ. දැන් ඒ අර්ථය අමතක කරන්න එක ගොඩක් එතන භාවනාව ටිකක් ගැඹුරුයි. ඊට පස්සේ දැන් ඔගොල්ලෝ දැන් චේතනාව දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් අර මානාගේ අමතක කරන්න එපා. අපි සෝකේ ඉඳන් අපි මේ දෝමනස්සේ දක්වා එනවා කිව්වා. ඊට පස්සේ දැන් ඊළඟට ඔගොල්ලෝ යන්නේ දෝමනස්සේ ඉඳන් දුක්ඛයට. රහතන් වහන්සේ පෙන්නන එකපාරටම දෝමනස්සේ ඉඳන් දුක්ඛයට යනවා කියන එක තේරුම් ගන්න අමාරුයි. දැන් ඔයගොල්ලෝ දන්නවද අර ආහාර ඩයග්‍රෑම් එකේ අපි දන්නවනේ මතකද? ඒක පෙන්නනවානේ අපි මේ ප්‍රිය විපයෝගයේ කියන එක ඒ කියන්නේ ඒ සතර ආහාර ඩයග්‍රෑම් එක බලුවොත් මේක පෙන්නනවානේ මෙතන දැන් අපි එන්නේ මේ පරිදේව ඉඳන් සෝකයට නේද සෝකේ ඉඳන් දෝමනස්සේට දෝමනස්සේ ඉඳන් දුක්ඛයට හැබැයි දෝමනස්සේ ඉඳන් අපි යනවා ඉස්සෙල්ලා ප්‍රිය විපයෝගය ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා මේකෙදි මේ ජාතියයි දුක්ඛයයි ස්පර්ශ වෙමින් අපි ප්‍රිය විපයෝගයට ආවා කියලා අපි වලට වැටුනේ මේ ක්‍රමයට එතකොට මේ වලකටින්මනේ අපි නිඳට වැටුණා නම් ඒ නිඳ කටින්මනේ අපි උඩට එන්නේ නේද? ආන් මේ වගේ උගලන්ට පේනවා අපි ආපහු ಜಾති දක්වා ගමන් කරනවා කියන එක. එතකොට ඒ කියන්නේ දැන් මෙතෙන්දී ප්‍රිය විප්‍රයෝගේ ආවනම් අපි මෙන්න මේ දුක්ඛයට අපි එනවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් දෝමනස්සේ ඉඳන් අපි දුක්ඛයට එන්නේ. දැන් එහෙමනම් බලන්න දැන් අපි මේ අවස්ථාව වෙනකොට මේ මනෝ සංජේතන ආහාරයේ ඉඳන් අපි විඥාන ආහාරය දක්වා ගමන් කිරීමක් තමයි මෙතෙන්දි කරන්නේ මේ පැත්තේ ඉඳන් දෝමනස්සේ ඉඳන් දුක්ඛයට. ඒ කියන්නේ ප්‍රිය විපයෝගේ හරහා දුක්ඛයට ආවා කියන්නේ මනෝ සංජේතන ආහාරය ඉඳන් විඥානය දක්වා ගමන් කළා කියන එක. මෙන්න මේ අවස්ථාව බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මෙතන මේ කප් එකක් වාගේ එකක් හැදිලා තියෙනවා. බලන්න කබලින්කාර ආහාරය මේ වේදනාව මේ මනෝ සංජේතනාව මේ කෝපේ නේද? තේ කොට්ටක ගන්නකො මේක හැන්ඩල් එක වාගේ මෙතන ඉඳන් විඥාණයට අපි ගියා කියලා කියන්නේ. මෙන්න මේ වෙලාවේදී පොඩ්ඩක් කල්පනා කළා බලන්න ওই චේතනාවේ අර්ථ දැක්වීම කියන එක. මෙතෙන්ට ආවම චේතනාවේ අර්ථ දැක්වීම කියන එක කල්පනා කරන්න. චේතනාවේ අර්ථ දැක්වීම කියන එක පෙන්නනවා මේ කාමේසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආයං චේතනාව කියලා. චේතනාව අර්ථ දක්වලා තියෙන මේ පිටකෝපදේශය තමයි. එතින්දි පෙන්නනවා භාවිතෝ කාමේසු සංයුත්තු කාමයට එක්ක සම්බන්ධ වෙලා තියෙන කනෙක්ටඩ් කියන එකයි භාවිතා කියන්නේ අපි දිනු කරන අජෝ සංඥා කියලා කියන්නේ අල්ලගෙන ඉන්න මොනවද අපි අල්ලගෙන ඉන්නේ අපි අල්ලගෙන ඉන්නේ භවය අර අපි ටිකකට ඉස්සෙල්ලත් කිව්වේ මොකක්කාර එකක් කඩාගෙන වැටුණාට පස්සේ ඕගොල්ලන් බොහෝම මම ඉස්සර හිටියේ මෙහෙමයි කියලා මානියත් එක්ක අන්නේ අගයම් ඇවිල්ලා තියෙනවා එතකොට අපි ඔක භවයේ තමයි අපි අල්ලගෙන ඉන්නේ අජෝ සංඥා එකට අපි මොනවද භාවිතා කරන්නේ අපි භාවිතා කරන්නේ ඔය රූපාගේ ඒ වේදනාගේ ඒ චේතනාගේ කියන එක රූපාගේ වේදනාගේ චේතනාගේ ටී කප් එකේ ඒ කෙරවල් තුනක් වගේ නේද ඒව තමයි අපි භාවිතා කරන්නේ කියන එක තියෙනවා කියන්නේ ඩෙවලොප් කරනවා කියන එකයි කියන්නේ ඕව තමයි ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මොකක් හරි එකක් මම හොඳ එකක් හදනවා ඔයගලගේ රස්සාව නේදුනා මම හොඳ රස්සාවකට යනවා අන්න ඒ වගේ චේතනා කරන්නේ ඒ වගේ තමන් කල්පනා කරනවා මේක තියෙනවා කියන්නේ දියුණු කරනවා කියන එක. මේව තමයි මේ මේ රූපයට වඩා මේ හොඳ රූපයක්. මොනවා භාවිතා කරනවා. එතකොට ඒක සඳහා අපි සංයුක්ත වෙලා තියෙන්නේ මොනවද? සංයුක්ත වෙලා තියෙන රහතන් වහන්සේ පෙන්නන්නේ මේ රූපාගේ, වේදනාගේ, සංඥාගේ. ඔවත් එක තමයි අපි සම්බන්ධ වෙලා තියෙන්නේ, කනෙක්ටඩ් වෙලා තියෙන්නේ අන්න ඒවා. අපි දියුණු කරන්නේ මේ වටේ තියෙනා වූ අගයන් තුන. එතකොට සම්බන්ධ වෙලා තියෙනා වූ දෙක රූප වේදනා සඤ්ඤා කියන එක. ඉතින් බලන්න මේක හොඳට විමසලා. මෙන්න මේ අවස්ථාව වෙනකොට මේ ටී කප් එක ඇතුලේ තියෙන එක නේද මේ සඤ්ඤා. ටී කප් එක ඇතුලේ තියෙන්නේ සඤ්ඤාව. මේ සඤ්ඤාවේ මොකක්වත් අර්ථයක් තියෙන්නේ. මුසාවක් නේද ඔකේ තියෙන්නේ. ඇයි ඒ නිසා මුසාවක් කියන්නේ? අර 2B ඩයග්‍රෑම් එකේ අපි මොකද්ද ඒක දැක්කේ? සුබයි කියන එක අපි දැක්කා. ඒක පළවෙනිම මුසාවක් නේ. සුබයි කියන එක මේ මල මුත්‍රා අසුචි ගලන්නා වූ මේ රූපයක් නේද මේ බියුටි කියලා අරගෙන තියෙන්නේ සුබයි කියලා අරගෙන තියෙන්නේ එතකොට ඒක පළවෙනි බොරුව ඊළඟට ගත්තාම ඕක පවතිනවා කියලා නිත්‍යයි කියලා ගත්තා ඒක දෙවෙනි බොරුව සුබේට නිත්‍යයි කියලා එකතු කළා තමයි මෙන්න මේ සංඥාව සුඛයි කියලා තියෙන්නේ ආන්න ඒක තේරුම් ගත්තාම ඕගලන්ට පේනවා මේ ටී කප් එක කියන එක එම්ටි හිස් මේකේ ගති උත්තක් කිසිම දෙයක් නැහැ කියන එක එක හිස් දෙයකින් තමයි අපේ මේ විඤ්ඤාණය හදලා තියෙන්නේ. ආන් මේ අවස්ථාව තේරුම් ගත්තොත් අන්න ඒකද කියන අනාශ්‍රෝ චිත්තය කියලා. ඔන්න ඔබ තේරුම් ගත්තොත් අනාශ්‍රෝ චිත්තය. අන්න මේ අනාශ්‍රෝ චිත්ත අවස්ථාවේදී ඕගලන්ගේ විඤ්ඤාණේ ධාරාවක් නැහැ. දුවන්නේ නැහැ. බයිසිකල් රෝදයක් දැකලා තියෙනවා නේද නතර වෙන්න එනකොට ඔන්න දකුණු අත පැත්තට ආව පොඩ්ඩක් දුර වම් අතට පොඩ්ඩක් ගියා ඊට පස්සේ මැද්දේ නතර වෙනවා නේද? ආන් මේ වගේ මේ විඥාන ධාරාව දුවන්නේ නැහැ. ඔය විඥාන ධාරාව දුවනවා නම් ඕගොල්ලෝ පුදුමාකාර දේවල් කරන. දැන් බලන්න ඒ ධාරාව දුවනවා කියන්නේ පොල් ගහක් දැක්කම මොකද ඕගොල්ලෝ කරන්නේ? රචනයක් ලියනවා නේ. පොල් ගහ තාල වර්ගයේ ගසක කියනවා. මුලින්ම කිව්ව දන්නේ නැති දෙයක්. තාල වර්ගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් කිව්වා ඔහේ කියලා දාගත්තා. ඊළඟට කියනවා මේ පොල් අතු වලින් මේ වහලවල් හදන්න පුළුවන්, පොල් කන්න පුළුවන්, පරාල වලින් මේ මහ විසාල් මොනවද මේ කියන්නේ? තමන්ගේ භවය පැවැත්වීම සඳහා මේකේ කරන්නා වූ උදව්වම උපකාරයි. ඒකනේ මොකක් හරි එකක් දැකගම ෂක් මේක හරි හොඳයි නේ කියලා කියනවා නේ. ඒ කියන්නේ මට මේකේ මේ විදිහට ප්‍රයෝජනයක් මෙහෙම තියෙනවා කියන එක. මෙන්න මේ අනාශ්‍රෝ චිත්තයට ආවයන් පස්සේ පොල් ගහ දකින්න. හැබැයි රචනයක් ලියන්නේ. ගහක් දැක්කයි කියලා පොල් ගහක් කියවා මල් ගහක් කියවා උණු ගහක් දැක්කයි කියලා රචනයක් ලියන්නේ නැහැ. ගහ දැක්කා කියන එක තියෙනවා. එතනින් එහා පැත්තේ විඥානීය ධාරාව දොන්නේ බොහෝම සැපසහිත වූ ස්වභාවයක් තමයි ඒක තියෙන්නේ. සැපයි කියලා කියන්නේ මෙතනින් වේදනාවක් නැහැ. ඒ කියන්නේ ධාරාවක් ගැලීමක් නැති නිසා එහෙම එකක් නැහැ. වේදනාව දැක්කනම් ලෝභ දෝෂ මොහ ඩයග්‍රෑම් එක ඉගෙන ගත්ත කොයි වේදනාවක් දුකේ ඇතුළත් කියලා. මේක මේ අනාශ්‍රෝචිත. අනාශ්‍රෝචිතයට යන්න ආශ්‍රයන් නැසඳම ඕනේ නේ. ආශ්‍රයන් නැසලම අනාශ්‍රෝචිතයට ඇති වෙනවා නම් එහෙනම් කාටවත් රහත් වෙන්න පුළුවන් කමකුත් ඇත්තේ නැහැ. මොකද ඉස්සෙල්ල තමන්ගේ එක වෙලා ඉන්න එපා ඒක ඉන්නේ නේ. එතකොට රහත් වෙනවා කියලා කියන්නේ මේ ආශ්‍රයන් නැසනවා කියන එක ගත්තාම තමන් මේ අනාශ්‍රෝ චිත්ත බොහෝ කාලයක් පැවතීම හේතු කොටගෙන තමන්ට අන්න ඇති කරගන්න හැකියාව තියෙනවා. දැන් බලන්න සාමාන්‍යයෙන් නම් ඕගොල්ලෝ නිතරම මොකක් හරි එකක් හිතන්න, කතා කරන්න, කන්න, හපන්න මොනවා හරි කර කර ඉන්නවම ඒක තියෙනවා. අර අනිත් ජීවිතේ වෙනස්. අනාශ්‍රෝ චිත්ත ජීවිතේ ඒවා මොකක්වත් නොකර නිකන් ඉන්නා වූ එක. අන්න ඒකට පුරුදු වෙන්න ඕනේ. මේකට පුරුදු වෙලා ඉන්න මනුස්සයා දැන් ඒක නවත්තලා අනිත් දෙයට පුරුදු වෙනවා. අන්නේ පුරුදු වීමෙන් තමයි එයාගේ ආශ්‍රයයන් නැසන. ඒතර ආශ්‍රය නැසන් ඉස්සෙල්ල ඕගොල්ලන්ට භාවනාව හරියට කරානම් ඒක කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මේ විදිහට එන්නේ භාවනාව දැන් අපි පෙන්නවා මේකේ මේ පරිදීයේ ඉඳන් ශෝකයට යන, ශෝකේ ඉඳන් දෝමනස්සයට, දෝමනස්සේ ඉඳන් දුක්ඛේ දක්වා ගමන් කරනවා ප්‍රිය විප්පයෝගේ හරහා. ඒ වෙනකොට අපි ඒ විඥානේ මේ පැත්තේ කබලින්කාර ආහාරය ඉඳන් විඥාන ආහාරය දක්වා ගමන් කළා කියන එකයි. එතකොට මෙන්න මේ දේ තේරෙනවා නම් ඒ කියන්නේ ධර්ම කාරණා 8යි බැලුවාම හරියට බැලුවාම වෙන්නේ 8යි. මොකද්ද? කබලින්කාර ආහාරය ඉඳන් සංඥාවට යනවා කියලා කියන්නේ මෙතන අපි එනවා පරිදීයේ ඉඳන් ශෝකයට යනවා. ඊළඟට සංඥාව ඉඳන් චේතනාවට යනවා කිව්වහම මේ පැත්තේ ශෝකයේ ඉඳන් දෝමනස්සයට යනවා. ඉතින් එතෙන්දි මැද්ද ගැලලක් තියෙනවා නම් මාන කතාව අමතක කරන්න එපා කියන එක. ඊට පස්සේ දෝමනස්සේ ඉඳන් ඕගොල්ලෝ ප්‍රිය විප්‍රයෝගේ හරහා අපි දුක්ඛයට යනවා කියන එක. චේතනාවේ ඉඳන් ඕගොල්ලෝ විඥානය දක්වා ගමන් කරනවා. එතකොට මෙන්න මේ චේතනාව කියන එක අවස්ථාවේදී මේ වෙලාවේදී ඕගොල්ලන්ගේ ඒකේ ඩෙෆිනිෂන් එක බලන්න ඕන. ඩෙෆිනිෂන් එක මොකද්ද? චේතනාවේ අර්ථ දැක්වීම එතෙන්දි පෙන්නනවා කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයම් චේතන. කාමයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන භාවිත කිරීමක් තියෙන අජෝ සංඥා. මොනවද අල්ලගෙන ඉන්නේ? භවය අල්ලගෙන ඉන්නේ. අපි දියුණු කරන්නේ මොනවද? අපේ පැවැත්ම සඳහා රූපාගේ, වේදනාගේ, චේතනා. මේ රස්සාවට වඩා අර රස්සාව හොඳයි. මේ රූපයට වඩා මේ රූපේ හොඳයි. මේ වේදනාවට වඩා මේ වේදනාව හොඳයි කිය අපි ඒව දියුණු කිරීම කියන එක තියෙනවා. ඒක හතදා අපි සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද්ද? දැන් ඉතින් අපිට ටී කප් එකක් පේන සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද්ද? රූපාගේ, වේදනාගේ, සංඥා. ඉතින් මේ සම්බන්ධ වෙලා තියෙන මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? අපි මේ කප් එකක් ඇතුලේ මොකක් හරි තියෙනවා, ඒක භාවිතයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? මොකක්වත් නැහැ. හිස්සූ දෙයක්. ඒ බොරුවකින් හදාගත්තා වූ දෙයක්. අන්න ඒක දැක්කම තමයි අර සිත නතර වෙනවා කියන එක තියෙන්නේ. එතකොට ඒක තමයි මේ තුන්වෙනි කාරණේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට අපි ආපහු සූත්‍ර දේශනාවට ගියොත් මහණෙනි නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමෝත්ත්‍යද්ද, පරලෝ යම් කාමෝත්ත්‍යද්ද, මෙලෝ යම් කාම සංඥාවෝත්ත්‍යද්ද, පරලෝ යම් කාම සංඥාවෝත්ත්‍යද්ද, මෙලෝ යම් රූපයෝත්ත්‍යද්ද, පරලෝ යම් රූපයෝත්ත්‍යද්ද, මෙලෝ යම් රූප සංඥාවෝත්ත්‍යද්ද, පරලෝ යම් රූප සංඥාවෝත්ත්‍යද්ද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවෝත්ත්‍යද්ද, යම් ආකින්චාන ආයතන ධ්‍යාන සංඥාවෝත්ත්‍යද්ද, මේ සියලු සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද, යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද, ඒ ශාන්තය, ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නා වූ, ඒ බහුල කොට වාසය කරන්නා වූ ඔබේ සිත නිවසඤ්ඤා නාසඤ්ඤායතන හේතුයි පහදී. මේ භවයෙන් පැහැදීම ඇති කල නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදී ශරීරයාගේ මිදීම මරණින් මතු යම් කාරණකින් ඔහුගේ උත්පත්ති සිදුවන්නා වූ විපාක විඥාන කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහණෙනි, මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට ඔගොල්ලෝ දන්නවද මේ ඔක්කොම අපේ තීරණයෙන් අපි අරගෙන තියෙන මේ තීන මිද්ද අවස්ථාවේ කියලා. තීන මිද්ද අවස්ථාවේදී තමයි අපි මෝහෙන් අපේ තීරණයක් ගන්න. දැන් ඔයගොල්ලෝ ගෙවල් හොයාගත්තත් එහෙම නේද? දැන් ගෙවල් හොයාගත්තේ ඒ ගයක් බලන්න ගියා. පළවෙනි ගේ බැලුවා, මේකේ කාමර හොඳ නැහැ කිව්වා. තව ගයක් බැලුවා, කුස්සිය හොඳ නැහැ කිව්වා. නෝත් ෆේසින් නැහැ කිව්වා. මොන මොන හරි වොම දෙකින් දෙකට කිව්වා නේද? ගෙවල් 70ක් 80ක් දිහා බැලුවාන් පස්සේ ඔගොල්ලෝ අන්තිමට ටයර්ඩ් වෙලා මොකද කරන්නේ මේ වෙලාවේ? අනේ යන්නර දෙවෙනිට බලපු ගේ කුස්සිය පොඩුණාට කමක් නැහැ, මං ගන්නවා කියලා. මෝහින් ගත්තා වූ තීරණයක් අපේ තියෙන නේද? එතකොට ඔන්න ඒ විදිහට අපි ඒ සංස්කාරයන් අරගෙන තිනවා. ඒවා මගේයි නොගැනීමෙන් තමයි අපේ මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතනිය කියන එකට අපි ගමන් කරන්නේ. මේක හරියට මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියා එන්න මෙහෙම දෙයක් දැනගන්නවා. අපි හිතමු ලී කෑලි තුනක් බඩු බාසුන් නැහැ කෙනෙකුට හම්බ වෙනවා කියලා. ඒ ලී කෑලි තුනෙන් දෙකක් හොඳයි, එකක් ගුල්ලෝ ගහයි. එතකොට බඩු බාසුන් නැහැට කරන්න දෙයක් තියුන්නේ නැහැ. එයා මේසයක් ඕකෙන් හැදුවා. හැදුවට පස්සේ යාට පේනවා මේ මේසේ දකුණු අත පැත්තේ කකුලට ඇවිල්ලා තිබෙනා වූ ලී කෑල්ල, අර ගුල්ල ගහපු ලී කෑල්ල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඉස්සර නම් වඩු බාසුන් නැහැ, මොකද කරන්නේ? සාමාන්‍ය මේසේ හදලා ආඩම්බරයට යටින් ගහනවා. මමයි වඩු බාසුන් නැහැ හදපු දෙනේ මේකයි කියලා. දැන් මෙයා මේක නම් ගහන්න යන්නේ නැහැ. මොකද මේ මේසේ කොයි වෙලාවක හරි කඩාගෙන වැටෙනවා. අර ගුල්ල ගහ එයා පොටි ගාලා ඒක වහනවා තමයි. නමුත් එයා දන්නවා මේක කඩාගෙන වැටෙනවා කියලා. අන්න ඒ වගේ, කියන්නේ යා සංඥාවේ අනිත්‍යභාවය කියන එක දන්නේ කොයි ප්‍රමාණයටද දන්නේ? හදන්නා වූ සංස්කාරය මගේ කියලා ගන්නේ නැති ස්වභාවය. සංස්කාරය මගේ කියලා ගන්නේ නැති ප්‍රමාණයට සංඥාවේ අනිත්‍යභාවය දන්නවා. සංඥාව අනිත්‍යයි කියලා සම්පූර්ණයෙන් දන්නෝ නම් යාට ඇති වෙන්නේ ප්‍රඥා විමුක්තියක්. මේ ප්‍රඥාව විමුක්තිය නෙමෙයි මේ කියන්නේ. එයා යම් ප්‍රමාණයකට දන්නවා සම්පූර්ණයෙන් අනිත්‍යයි කියලා දන්නේ නැහැ. ඉතින් ඕක පෙන්වන්න පුළුවන් ඔය අපි භාවනාවක් කරලා තිනවා ඔය විඥානේ හට ගැනීම කියන එක. ඒ විඥානේ හට ගැනීම කියන එකේ පෙන්වන්න පුළුවන් අපි හිතමු මෙහෙම බෙල් ෂේප් කර්ව් එකක් තියෙනවා කියලා. බලන්න මේ වේදනා, චේතනා මේ පැත්තට, මේ ඉදන් සත්‍ය පැත්තට ආවා කියලා හිතන්නකො. මේක නිකම් කර්ව් එකක් වගේ එනවනේ නේද? බෙල් එකේ තියෙන කර්ව් එක තියෙන. ඒ කර්ව් එකේ මේ මැද හරියෙන් ඔන්න ඕගලන්ට වේදනාව කියලා එකක් ඇති වෙනවා. නාම රූප කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. මොන හරි හිතුව වේදනාව කියන එක ඇති වෙනවා. ඊට පස්සේ මේකේ ওই වේදනාව ඇති වුණාම ඒ කියන්නේ මිනිස්සේ දකින්න. මේ දැක්ක ගමන් ඕගලන්ට යම් කිසි ආකාර වූ වේදනාවක් ඇති වෙනවා. ඒ වෙලාව තමයි අර සුබයි කියලා අපි කියන්නේ අරකට ඇදෙනවා කියන්නේ නේද? හැබැයි බලන්න මේ මිනිස්සයා ඇත්ත වශයෙන්ම ඕගලන්ට මොකක්වත් දුන්නද? මේ මිනිස්සයා දැක්ක විතරයි නේද? ඒ මොනසේ දැක්ක එහෙම නැත්නම් හොලගක් ගියා විතරයි. බලන්න මේ ඇතුලේ තණ්හාවෙන් මේ කරන්නා උදේ ඕගලන්ට නිකන් අර ස්පර්ශයක් ඇති වුණා. ඇති වෙච්ච ගමම මේක සුබයි කියලා ගැනීමක්. ඒක තමයි අර අපි අර ඩයග්‍රෑම් එකේ අන්තිමට භාවනාවට ගන්න ඉතින් මේකයි කල්පනා කරන්නේ. එතකොට එහෙම තණ්හාව නිසායි මේක අපි මේ සිද්ධ වෙන්නේ. දැන් ඔන්න මේ මොනසයා දැක්කහම මම කල්පනා කරනවා මේ මියා වගේ නෙමෙයිනේ. මම ගන්නවා මගේ බෙස්ට් එක. මොකද අර මගේ ඇතුලේ තිබිච්ච දේ ඇවිස්සුණා. දැන් බලන්න ඔය දූවිල්ල ගොඩකට කොයින් එකක් දැම්මොත් දූවිල්ල ටික ඇවිස්සෙනවා. දූවිල්ල නැති තැනක ඇවිස්සෙන්න දෙයක් නැහැ. තියෙන දෙයක් තමයි ඇවිස්සෙන්නේ නේද? දැන් ඕගොල්ලෝ පාර පයින් ඉන්නකොට ඔන්න ඉස්සරහේ මිනිහෙක් එනවා. ඕගොල්ලෝ එකපාරට කියනවා ආ මෙයා නම් හරි ලස්සනයි මාළි බොස් එක වගේ කියලා. හරි ඉස්සර කාලේ කියන්නේ නේද? දැන් නම් කියන්නේ නැහැ. අන්න ඒ වගේ Tamanට එකපාරටම Tamanගේ ඇතුලේ දෙයක් ඇවිස්සලා එනවා. ඒ ඇවිස්සලා එනවා කියන එක ගත්තාම මේ ඇවිසලා එන්නේ ඕගොල්ලන් මේ දක්වා මේ භවයේ නෙමෙයි මුළු භව ගණනාවකදී සංසාරේ ඉඳා තිබුණා වූ දේවල් පෙලක් ඒවා ඕගොල්ලන්ට ලැබිලත් නැහැ. ඕගොල්ලන් හිතනවා කොයි ආකාරයේද කියලා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රෙඩික්ෂන්ස් ඒ වගේ සහගතව. එතකොට මෙන්න මේ බෙස්ට් එක තමන්ගේ ගන්නවා. ඒක තමයි මේ මානේ. මානේ විසින් තමයි ඒක ඒ උඩ පීක් එක හදන්නේ. ඒ කියන්නේ ඔය චේතනාව හරිය අපි හිතන්න එතන තමයි පීක් එක කියන එක එන්නේ. වේදනාව කියන එක ඇති වුණා. මේ හරිය එනකොට පීක් එක ඉහළම තැන තමන්ට ආවා කියන එක තියෙනවා. තමන්ගේ බෙස්ට් එක ගන්නවා. මං අතීතේ දැන් ආහාරයක් ගත්තාම ඕගොල්ලෝ අද කෑමක් කනකොට දැන් ඕගොල්ලෝ වයසට ගිහිල්ලා කනකොට ටේස්ට් බඩ්ස් ඕගොල්ලන්ගේ අඩු වෙනවා. ඒ රස නැහැ. හැබැයි ඕගොල්ලෝ හිතන්නේ මගේ අම්මා පොඩි කාලේ හදනකොට කොච්චර රහයිද මේක. පේනවද? ගත්තම උන්න බෙස්ට් එකක් ගත්තා නේද? ඒතර මෙන්න මේ මිනිස්සයා මේ ওই මානිය කියන්නේ මේ නෙව සංඥා නා සංඥා ඇතලා ලාභියගේ මානියාගේ බොහොම අඩු යාගේ බින්දුවට බහැලා. ඒක නිසා තමයි යට නිව සංඥා නා සංඥා ඇතට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි මේ අගයන් දෙන නිසා තමයි ඒකට යන්න අමාරු වෙන්නේ. කවුරු හරි කෙනෙක් අගය දෙන රූපයට අගය දුන්නාම එයාට ආකාස සංඥා ඇතටවත් යන්න බෑ. එතකොට ඒක එක වේදනාවට අගය දුන්නාම විඥානඥාන්තයෙන් එහා පැත්තට පැන ගන්න බැරි වෙනවා. එතකොට මෙයා මේ ගලෝගන ආවනි මතක. දැන් හත්වෙනි ධානයට එනකන් ආව සංඥාව කියන එක. දැන් මෙයා කියන මේ සංඥාවත් මට එපා. දැන් එයා ඒකටවත් අගය දෙන්නේ නැහැ කියන එක. දැන් බලන්න අපි අර ටීකප් එකේදී රූපය, වේදනාව, ඒ සංඥාව නේද? ඒවා එකකටවත් එයා අගය දෙන්නේ නැහැ කියන තත්ත්වයට යන්නපත් වෙලා. එතකොට ඒක නිසා ඒ කියන මාන කතාව ගිහිලා එනවා. එයා හදන්න යන්නේ නැහැ අර පීක් එකක්. මොකක් හරි එකක් දැක්කා කියලා තවත් එකක් ඇතුලින් හදන්න යන්නේ. ඒක දෙවෙනි රවුමේදී සිද්ධ වෙන්නේ. පළවෙනි රවුමේදී සුබයි කියන කතාව දෙවෙනි රවුමේදී තමයි මාන්නෙන් තමයි හටවන්නේ. ඒක කරන්න යන්නේ නැහැ කියන එක තියෙනවා. අන්න එතන නෙව සංඥා නා සංඥායතනිය කියන එක තියෙනවා. එතකොට ඊළඟට වෙන්නනවා මේ විදිහට වදාලාම ඒ ආයස්මත් ආනන්ද ස්ත්‍රියන් වහන්සේ භාගතුන් වහන්සේට මෙහෙම කියනවා. ස්වාමිනී මේ ශාසනයේ මහානති මේ මෙසේ පිළිපන්නේද? ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ විපාක භවය නොපතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපතින්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද? ඒ දුරු කරමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මහානද මේ පිරිණිමියේද කියලා බලන්නේ මේ ප්‍රශ්නේ. එතකොට ආනන්ද හාමුදුරුව මේ වෙලාව වෙනකොට දැනගෙන ඉඳලා තියෙනවා අතන අර විඥානයේ කතාව. අර බෙල් ෂේප් කර්ව් එකේ අර උඩ ඒ පොයින්ට් එක හැදුවා නම් අන්න කර්ම විඥානේ. අපි ඔබ කියනවා B කියලා. A කියලා කියනවා අර වේදනාව ඇතිවීම කියන එක. ඊට පස්සේ උඩ පොයින්ට් එක B කියලා කියනවා. අර සංස්කාර අපි අගයන් හිම දීලා මෙතනදී හදන්නා උදේ. එතකොට ඒක තමයි කර්ම විඥානේ. ඒක විඥානේ සකස් වුණා කියන එක. රවුන්ඩ් දෙකක් ගියා නම් අන්න විඥානේ එතන ඒක තියෙනවා. එතකොට මෙහෙම මේක කරන්නේ නැත්තම් ඒ කියන්නේ නොකරන්න මතු විපාක නොවත්තේ යම් පංචස්කන්ධයක් ඇද්දී ඒ දුර්කර මෙසේ උදර්ශනාව ලබයි. ස්වාමිනී මේ මහානදේ පිරිනොම් පානෝද කියලා ආනන්ද හම්බුවා. ආනන්දේ මේ ඇතැම් මහානේ පිරිනොම් පාන්නේ. මේ ඇතැම් මහානේ පිරිනොම් නොපාන්නේ වදාත්. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහානේ පිරිනොම් පාන්නේ? ඇතැම් මහානේ පිරිනොම් නොපාන්නේ ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද කියලා ආනන්දේ මේ ශාසනයේ මහානදේ මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ මාගේ දැන් විපාක භවයේ නොපතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මාගේ මතු විපාක භවයේ නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරෙමි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙතෙමි උපේක්ෂාවට මමයි මගේ සතුටු වෙයි. මමයි වගේ කියයි. මම යගේ තෘෂ්ණාවෙන් රසගන්න. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝතාය සිත්තටි. සතුට සොයනෝ ප්‍රකාශ කරනෝ පිළි අරගෙන තබාගෙන ඉන්නවා. අන්න එහෙම කරනවා නම් ඒ උපේක්ෂාවට සතුට වන්නා වූ මම යනාදී කියන්නා වූ තෘෂ්ණාවෙන් බැසගත්තා වූ ඒ උපේක්ෂා විඥානය අසුකරන ලද්දේ ඒ දැඩි කොට අල්ලා ගැනීම ආනන්දේ දැඩි කොට අල්ලා ගැනීම සහිත වූ මහානදමේ පිරිනොම් පාන්නේ නොවේ. ස්වාමිනී දැඩි කොට අල්ලා ගන්නා වූ මහානදමේ කුමක් දැඩිසේ අල්ලා ගන්නේ? නිව සංඥා නා සංඥායතනෙ පදාලේ. ස්වාමිනී මේ මහානදමේ වනායි දැඩි කොට අල්ලා ගන්නා ලබ ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්ද මේ මහාන දෙවියෝ නැයි දැඩිකට අල්ලා ගන්න ආලබන. ශ්‍රේෂ්ඨතාව භවය අල්ලා ගන්නයි යන්නේ. ආනන්ද මේ නිව සංඥා නා සංඥා ඇතනේ. මේ වනායි දැඩිව අල්ලා ගන්න ආලබන ශ්‍රේෂ්ඨතම භවයයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. බලන්න ඔය මිනිස්සෙන්ට තියෙන්නා වූ වැරදි මතය. මේ මිනිස්සු මාන්නෙන් අටවලා කියනවා මේ මිනිස්සයා තමයි මේකේ ලොකුම එක්කෙනා කියලා. හොඳම භවේ මිනිස්සු භවයයි කියන්නේ. ඉතින් ඒගොල්ලෝ නිතරම ගන්නේ ඕකට මොකද උදාහරණ? තථාගතයන් වහන්සේ ඉපදෙන්නේ මේකේ කියන්නේ. ඉතින් මේ මිනිසයන්ට තේරෙන්නේ නැහැ ඇයි තථාගතයන් වහන්සේ මේක ඉපදින්නේ කියලා. තථාගතයන් වහන්සේ මේක ඉපදින්නේ මේක බැලන්ස් කරන්න. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ නැතුව දිව්‍ය ලෝකේ බුදුහාමුදුරුවෝ උත්පත්ති ලැබනවා නම් ඔය හැම තලයකම අරිහත්ත්වය දක්වා යන්න පුළුවන්. මුදම උදාහරණයක් ගන්න අකනිට බ්‍රහ්ම ලෝකේ. රහත් වෙන්නේ ගිහිල්ලා නේ. එතකොට ඔය හැම රහත් වෙන්න පුළුවන් මේ මහා ප්‍රඥාව ලබන්න පුළුවන්. ඇයි තථාගතයන් වහන්සේ මේට එන්නේ? බැරිලාවත් හිතන්නකො මේ චතුර්මහරජිකේවත් බුදුහාමුදුරුවෝ පහල වුණා කියලා. එහෙනම් මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට මොකද කරන්න පුළුවන්? උඩ පයින්න තමයි වෙන්නේ නේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ ඉහි අපිට උඩ පයින්න තමයි වෙන්නේ යන්න පුළුවන් කමක් නැති. නමුත් මේකේ බුදුහාමුදුරුවෝ පහල වුණාම දෙවිවරුන්ට ඔක්කොටම මෙහාට එන්න පුළුවන් මිනිස්සයටත් මේක ගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ ශ්‍රේෂ්ඨතම භවය මොකද්ද? නිවසඤ්ඤා නාසඤ්ඤායතන. මිනිස්සු මොඩගමට මේ සූත්‍ර දේශනාව දන්නේ නැතුව වගේ දේවල් කී කියා ඇවිදින්නේ. ආනන්දේ මේ ශාසනයේ මහානතමි මෙසේ පිළිපන්නේ. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකලේ නම් මතු විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙත මේ උපේක්ෂාවට මමේ මගේ ඒ සතුටු නොවේ. මම මේ වගේ නොකියන්නා වේ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. ඒ උපේක්ෂාවට සතුටු නොවන්නා වූ මමේ මගේ නොකියන්නා වේ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ ඇසුරු කලාව විඥානී නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දිය දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරිනොම් පාන්නේ කියලා පදා. ඒ කියන්නේ මෙතෙන්දී අර නාබිනන්දති නාබිවදති නජෝසාය තිත්තටි. සතුට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන සබාගෙන ඉන්නේ නැහැ. මොන ධානයක් වේවා ඒ පුද්ගලයා දන්නෝ මේකකින්වත් ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැ කියලා. අර අදෝසී කියන වෙලාවෙත් පැහැදිලි කරන්නේ අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසාරණං අයං අදෝසෝ කියලා නේ. අභ්‍යන්තරේ සමාහිත බවක් තියනවා කියන වික්ෂේපේ පහ කරනවා. ඒතකොට එකම ධානයකින්වත් ඉන්න බැහැයි කියන එක යා තේරුම් අරගෙන යා නාබිනන්දති නාබිවදති නජෝසායති තියා අල්ලගෙන ඉන්නේ නැත්තම් අන්නේ පුද්ගල පිරුණම් පානවා කියලා පෙන්නනවා. ස්වාමිනි ආශ්චර්යයි, ස්වාමිනි අද්භූතයි, ස්වාමිනි ඒ සමාපත්තිය ඇසුරු කොට භාග්‍යතුන් වහන්සේ විසින් ඕගයන්ගේ ඊතර කිරීම වදාරනවා. ස්වාමිනි ආර්ය විමුක්ති කවරේ? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකත්වයේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමයෝත්තේද, පරලෝ යම් කාමයෝත්තේද, මෙලෝ යම් කාම සංඥාවෝත්තේද, පරලෝ යම් කාම සංඥාවෝත්තේද, මෙලෝ යම් රූපයෝත්තේද, පරලෝ යම් රූපයෝත්තේද, මෙලෝ රූප සංඥාව, පරලෝ රූප සංඥාව, යම් කම්පානෝන ධ්‍යාන සංඥාවෝත්තේද, යම් ආකින්ඥාන ආයතන සංඥාවක්ද, මේ නිව සංඥා නාසංඥායතන සංඥාවක්ද, මේ සියල්ල සක්කාය නම්ද? ඕන් බොඩි මේවා ඔක්කොගේම හැදිලා තියෙන්නේ මොකද්ද? සක්කාය. ඒ ඔක්කොගේම ඒ කියන්නේ මේ රූපයන් රූප සංඥා, කාම කාම සංඥා, ධ්‍යාන සංඥා, මේ ඔක්කොගේම ගිහිල්ලා අපි සක්කාය කියන මම මෙහිම ගිහිල්ලා ජීවත් වෙලා ඉන්නවා කියලා කතාවක් නේ ඇවිල්ලා තියෙන්නේ. සක්කාය කියන කතාවක් නේ. එතකොට මේ සක්කාය කියන එක කෙරේ දැඩිවල්ලාගෙන නැතු චිත්තයගේ යම් බිඳීමක් හේද ඒක අමෘතය වෙනවා කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. ඉතින් බලන්න ওই සක්කාය කියන එක හැදෙන්නේ නිකන් නෙමෙයි. මේක මේ විඥාන ධාරාව කියන එක අපි මේකේ දුවන. දැන් බලන්න අටවෙනි ධානිය දක්වා ආවනේ. නිව සංඥා නාසඤ්ඤායතන ලාභය. ওই නිව සංඥා යාසඤ්ඤායතන ලාභියත් ওই රූපය කියන එක 50% ස්පර්ශ කරයි. රූපය ස්පර්ශ කරන්නේ නැතුව කිසිම තැනක ඉන්න බෑ. හැබැයි මෙතෙන්දී මේ සියුම් වයි ස්පර්ශ කරන්නේ 50% ස්පර්ශ කරන්නේ සියුම් අරූප ධ්‍යාන තලේ. නමුත් ඔය රූපය කියන එකේ රූපේ විභූතේන පුසන්ති පස්සා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රූපය කියන එක ඉක්මවනවා නම් අපිට ස්පර්ශයක්වත් ඇති වෙන්නේ නැහැ. මොකද රූපය ස්පර්ශ කළේ නැත්තම් මොකද වෙන්නේ? සංඥාව කියන එක බිඳෙනවා. සංඥාව බිඳෙනවා නම් විඥානීය ප්‍රයත්නක් ඇත්තේ නැහැ. එතකොට ඒ නිසා ඒ පුද්ගලයාට නේව සංඥා නාසඤ්ඤායත ලැබෙයි. මොකද මේ රූප වේදනා සංඥා සංස්කාර වලින් තොරව විඥානීය පැවැත්මක් ඇත්තේ. එතකොට මෙන්න මේක තේරුම් ගන්න. එතකොට මම කිව්වේ 50%. දැන් අනේ මනුස්සයා නම් කොහොමත් කබලින් කාරාරයවම අපේ මේ සංඥාවන් නැතිවලා චේතනා ඇතිවලා විඥානීය ඇතිවලා ධාරාව යනවා කියන එක දන්නවා. දැන් මේ පුද්ගලයා අටවෙනි ධානයට ගිහිල්ලා මේ කකුටත් මාන්නයක්වත් නැතුව එයා සංස්කාරයන්ගෙන අල්ලගන්නේ නැතුව එයා ඉන්නවා. එයාත් හැබැයි මෙතන මෙහෙම ගිහිල්ලා ඔයගොල්ලෝ දන්නවා මෙහෙන් අවිද්‍යා ආශ්‍රව තියෙනවා. අවිද්‍යා ආශ්‍රවෙන් කාම ආශ්‍රවට ඇවිල්ලා රාගසල්ලෙන් අර රූපේ අල්ලනවා කියන එක එයා සියුම්ම කරනවා. ඒක හරියට අර අපි ගන්නා වූ රළු රූපේ නෙමෙයි. දැන් බලන්න උදාහරණයකට ගත්තොත් ඔයගොල්ලෝ ඔරලෝසුවක් ගත්තොත් ඔරලෝසුව නිකන් තෑගි දෙන්නේ නැහැ නේ. කොහොමද දෙන්නේ? ඔක ඔයගොල්ලෝ උතනවා. ඒ කියන්නේ හොඳ පෙට්ටියක් ගන්නවා, වැල්වට් රෙදි කෑල්ලක් වගේ එකක් තියෙන. මේ පෙට්ටිය ඇතුළට දාලා ඇවිල්ලා ඔහු පෙට්ටිය වහනවා. වහලා පෙට්ටිය උතන. පෙට්ටිය උතලා ඇවිල්ලා ඊට පස්සේ ඒක තව බෑග් එකකක් දාලා අර මනුස්සයාට දෙනිය මනුස්සයා දන්නේ මේ බලු පෙට්ටක් දුන්නද වෙන ඔරලෝසුවක් දුන්නද කියලා දන්නේ නැහැ. උතලා තියෙන්නේ. ඔක සුභයි සුඛයි අත්තනිත්‍ය කියලා තමයි ඔය උතලා තියෙන්නේ. ඔහොම උතලා ගත්තට පස්සේ දැන් අපි දැන් බලන්න ඒ බඩුව හම්බ වෙනකොට ඕගොල්ලන්ගේ හැඟීම තියෙන්නේ මොකක්ද? දෙන්නේ බලු පෙට්ටක්ද මොකක්ද කියලා දන්නේ නැහැ. නමුත් හැඟීම තියෙනවා මේ ටිෂු පොලේ පෙට්ටියයි මෙහෙම උතලා දෙන්නේ යම්කිසි හොඳ දෙයක් කියලා නේද? එහෙනම් කොලේට හරි ඔයගොල්ලන්ට තියෙනවා. අන්න ඒ වගේ තමයි සියුම්ම මේ සංඥා. ඒ කියන්නේ රූපයෙන් කියනේම ස්පර්ශ කිරීම. අර ඇතුලේ තියෙන රූපේ ස්පර්ශ කරන්නේ ඕගොල්ලෝ කොහොමද? අර එළියේ තියෙන ටිෂු පොලේ දැකලා. එළියේ තියෙන උතලා තියෙන කොලේ දැකලා. මොකද බලු පෙට්ටක් නම් මේක උතන්නේ නැහැ. මේක ඇතුලේ මොකක් හරි හොඳ එකක් ඇති කියන හැඟීමක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒ නව සංඥා නා සංඥායතන ලාභයක් හිතන්න හරියට අර ටිෂු පොලේ හරියා ස්පර්ශ කරනවා. අර රළු රූපේ නැතුණාට ටිෂු පොලේ හරි ස්පර්ශ කරනවා. එතකොට ඒ විදිහ එයා පවත් කරනවා. මොකද වෙන්නේ? එහෙමනම් ඕගලන්ට පේනවා මේක ෆ්‍රේම් එකක්. මේ කබලින්කාර ආහාරයේ ඉඳන් විඥානේ පල්ලෙහාට ආවා. මෝහය මෝහෙන් ආපහු වම් අත පැත්තට ආවා. කාමාශ්‍රව රාග සල්ලෙන් සහිතව කබලින්කාර ආහාරයට ඉඳන් ෆ්‍රේම් එකක් එනවා. මේ ෆ්‍රේම් එක දුවවන්න දුවවන්න මොකද වෙන්නේ? අපි කියවනේ අර බෙල් ෂේප් කර්ව් එක වගේ හැදෙනවා කියලා නේද? මේ චේතනාවෙ මෙන්න මේ පල්ලෙහාට බහිනවා. හරියට බ්ලොටින් පේපර් එකකට වතුර උරනකොට ඕගොල්ලෝ දන්නේ නැහැ වතුර කොහෙද ගියේ කියලා. වතුර තිබුණා ඉරුව. සිංක් එක ගන්නකො. සිංක් එකේ ඕගොල්ලෝ මොනව හරි දැම්මහම අර බටේ දිගේ ඕක යන. ඕගොල්ලෝ දන්නේ අර උඩට දාන එක විතරයි. එතකොට අන්න ඒ වගේ මේක එන්න එන්නම අර අහම් මමන් ඉන්නව නේද? ආන්නේ කස්සට ගිහිල්ලා මේ චේතනාව හරහා බින්දු බින්දු මේකට එකතු වෙනවා. එන්න එන්න මේක ඇතුලේ වැඳිලා. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නේ නැහැ මොනවද අපි කලින් එවල තියෙන්නේ කියලාවත් හොයා ගන්න බෑ. බ්ලොටින් පේපර් එකට දැන් නිල් පාට තියෙන තත්ත්වත් වල අනිත් වතුරත් ගිහිල්ලා ඔක්කොම කලවම් ගිහලා ඇතුලේ මේක තියෙන යමක් තියෙනවා කියන හැඟීම විතරයි. එතකොට මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙන්න මේක තීරුම් අරගෙන තමයි මේක තමයි ඔය සක්කාය කියලා කියන්නේ. එතකොට මේ සක්කාය කියන එක ඒක විඥාන ධාරාව මගින් මේ විදිහට එන. මේක එකක්වත් අල්ලගන්න නැතුව ඉන්නවනම් අන්න ඒක අමෘතේ වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ආනන්දි මෙසේ වනාහි මා විසින් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. නිවසඤ්ඤාන ආසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරනවා. ඒ සමාධිය ඇසුරු කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරනවා. ආර්ය මොක්ෂය දේශනා කරනවා. ආනන්දි ශ්‍රාවකයන්ට වැඩ කැමතියි. අනුකම්පා ඇත්තව ශාස්ත්‍ර විසින් අනුකම්පා උපදවා කටයුතු යමක් වේ. මා විසින් ඊට උඩට කරනවා. ආනන්දේ මේ වෘක්ෂ මූල වේ. මේ ශුන්‍යාගාර වේ. ආනන්දේ ධ්‍යාන කරා. සමාධි උපදවා ප්‍රමාදනෝ. පසු වසු දෙවිනෝ. මේ උඩට අපගේ අනුශාසනා වේයි වදාළසි. භාගතුන් වහන්සේ මේක වදාළ. සතුටසේති ආනන්ද ඉස්තර වහන්සේ භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා. එතකොට මේකේ භාවනා කරන්න හැම කෙනෙකුටම කරන්න පුළුවන් භාවනාවක් තියෙනවා. ඒ කියන්නේ මේකේ පළවෙනි එක බලන්නකො. මොකද්ද පළවෙනි එකේ පෙන්නන්නේ? මේකේ තේරුම් ගන්නවා මේ ලෝකෙ තිබෙන්නා වූ මේ කාමය. දැන් තියෙන කාම වෙනු පස්සේ තියෙන කාම. ඊළඟට කාම සංඥාවන් කියන්නේ. මේ ඔක්කොම දේවල් ගත්තහම මේ මායාගේ කුකුල් කොටුව ඇතුලේ මම ඉන්නේ. මේකෙන් මට ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාර. මෙන්න මේව තමයි ඇති වෙන්නේ. ඒතර මියා කල්පනා කරනවා මම වෙන්නේ මේ කුකුල් කොටුවේ පැන ගන්නවා. මේ කුකුල් කොටුව කියන එක ඔයගොල්ලෝ දන්නවනේ මේ මෙතන තියෙන කේජ් එක වගේ නේද? ඔය දෙවෙනි ඩයග්‍රෑම් එකේ එහෙම තියෙන්නේ. මම මාරගේ කුකුල් කොටුව. මේ ඩයග්‍රෑම් එක කියලා කියන්නේ මාරයාගේ කුකුල් කොටුව. මේකේ ඇතුලෙන් ඉන්නේ නැහැ මම මේකෙන් එළියට පැන ගන්නවා. මම ඉන්නේ මේ මාරයාට යටත් වෙලා මාරයාගේ මේකේ මම දැන් අරමුණු අඩුම් කරගෙන. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නේද? ඊළඟට ගත්තාම සත්බොජ්ජංගේ පංච ඉන්ද්‍රියන් පංච බලයන් සත්‍ය ප්‍රෝධිපාක්ෂික ධර්මති අන්න ඒව භාවිතා කරලා මම කොහොම හරි මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨාන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ කාමය කියන එක තුච්චයි. මේ අනිච්චා භික්ඛවේ කාම තුච්චා. තුච්ච දෙයක්. මුසා. මුස ධර්මයක්. බාලයාගේ වචනයකින් මායාවකින් කරන ලද්දක් ගන්නේ බාලයාගේ වචනයකින් සිදුවුවක් කියලා මේක තේරුම් අරගෙන මෙන්න මේ ගොඩ නේද මම යට වෙලා ඉන්නේ. කියලා කල්පනා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන්නේ. ඒක අදිෂ්ඨාන කිරීමෙන්ම මේ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අර සුභ කියන විමුක්තිය උතන පෙන්නන්නේ. අපමාණං සුභාවිතං. ඒ කියන්නේ මේ කබලින්කාර ආහාර කතාවෙන් එයා එළියට පැන ගන්නවා. එතකොට ඒක පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාවට මොකද්ද තියෙන්නේ? කල්පනා කළා මේ රූප මේ කාම කාම සංඥා මේ ඔක්කොම මේ ඇති වෙන්නේ මේ රූපේ නිසා. රූපේ නැත්තම් මේ කතාව ඇත්තේ නැහැ. එහෙනම් ධාතු වශයෙන් බැලුවා අර දදුතු පුඤ්ඤම් පවටිති ගාතාව වගේ මේකේ ඇවිල්ලා අසූචි පටවිය තියෙන ආන්නේ වගේ ධාතු මේව මගේ නෙමෙයි කියන එක කල්පනා කිරීම ඒක ඉවත් වීම ඒ තුන්වෙනි භාවනාවට දෙවෙනි භාවනාවට කරන්න පුළුවන්. තුන්වෙනි භාවනාව වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර කාරණා අටක් නේද? එතෙන්දි පෙන්නනවානේ ඒ කාම කාම සංඥා අරූප රූප සංඥා. මෙතෙන්දි කිව්වා මේව අභිනන්දනා කරන්න වටින්නේ නැහැ මේව අනිත්‍යයි. නාවිනන්දති නාවිවදති නජෝසාය තිට්ඨති. අන්න එහෙම ගැනීමෙන් අභිනන්දනා කරන්නේ නැත්තම් තමන්ට පුළුවන් ක්‍රෝධ හාමුදුර විඥානංචායතනෙ දක්වාම ඒ 6 වෙනි ධානයට යන්න. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නනවා 7 වෙනි ධානයට යන්න එක. ඉතින් ඒක අපි ගැඹුරට බැලුවා. ඒකේ විශේෂයෙන්ම ඕගොල්ලෝ බැලිය යුතු දේ තමයි මෙන්න මේ 5 වෙනි අහංකාරය නිසා මමංකාරය ඇතිවෙනවා කියන 4 වෙනි ස්ලයිඩ් එකේදී ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ස්ත්‍රී ඉන්ද්‍රියයි පුරුෂ ඉන්ද්‍රියයි නිසා ඒක අපි අහංකාරේ ඒකෙන් අපි ඊට පස්සේ තමන්ට ඇති වෙනවා කියලා මමංකාරය. මමංකාරය ඇති වුණාම අපි ආපහු අහංකාරය ඇති වෙනවා. අර බල්ලා බැඳගත්තා වගේ තමයි ඒක වටේ කරගෙන ඔය විතරයි ඒකේ තියෙන්නේ. එතකොට මේකෙන් අපි ආවා 5 වෙනි ස්ලයිඩ් එකට. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ මේ භාවනාවට ගන්න ඉතින් මේ ධර්මයන් මේ කල්පනා කරනවා මේ පානාතිපාතේ කියන එක නිසා ද්වේෂය ද්වේෂ නිසා පානාතිපාතේ එතනින් පටන් ගන්නවා. අදත්තා දානේ නිසා ලෝභේ ලෝභේ නිසා අදත්තා දානිය ඇති වෙනවා. කාමයේ වර්ධව හැසිරීම නිසා මෝහේ මෝහේ නිසා කාමයේ වර්ධව හැසිරීම. එතකොට මෙන්න මේ ඩයග්‍රෑම් එක අපි අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකම අපි අනිත් පැත්තට කැරකෙව්වා විතරයි මේක තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අපි තේරුම් ගත්තා පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතිය. දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම ඒ කියන්නේ රැකියාවක් කරගෙන ජීවත් වෙනවා කියලා හිතුව නදත්තාදා කාමේ වර්ධවා හැසිරීම කාම සංඥාව යැලීම අබිනිවෙසේ. මෙතෙන්දි පෙන්වුවා මෙන්න මේ කාරණා තුනම නිසා ඒ කියන්නේ අවිද්‍යාවයි අබිනිවෙසයයි මෝහයයි. මෙන්න මේ තුන නිසා අපි මේ පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යා විනිවෙස කාය ග්‍රන්ථේට අපි ඇදිලා එනවා කියන තණ්හාව මගේ අහණුයි මමුණුයි එකට ඉන්නේ. මේක සිද්ධ වෙන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේ. අර මං කිව්වේ තණ්හාව වගේ වෙනවා කියන එක දෙන්නේ බලන්න ප්‍රසන්ට් මොමන්ට් එකේදී ඕගොල්ලෝ යම් කිසි රූපයක් දකිනවා. හොද්දක් ඕගොල්ලෝ පේනවා ඕගලන්ට ඇහැට. හැබැයි ඕගොල්ලෝ කාලා නැත්තම් ඔගේ මුකුත් නැහැ නේද? බලන්න කන්නේ නැතුව නේද මේක හොඳයි කියලා හිතන්නේ. මිනිස්සේ දකිනවා දකින ගම එක පාට හිතනවා. ඒ කියන්නේ ඉන්පුට් එක කන්සියුම් කරලා නැහැ තාම. ඒක පෙර ඒ කියන්නේ ප්‍රසන්ට් මූමන්ට් එකේදී මේක තියෙනවා. අන්න ඒකනේ කිව්වේ අර පෙර අවිද්‍යාවයි පසු මෝහයයි කියන එක දෙකම එකයි. වෙනසක් හොයාගන්න දෙයක් ඇත්තේ නැහැ. දෙන්නම එකයි. එක පාට මොකද තමන්ගේ පෙර තිබුණා වූ දේ උඩ තණ්හාව මගින් මේක කරකෝල. හබ් එකකින් කරකෝල තමයි මේක එක පාට මේක වෙන්නේ. අර සුබයි කියලා අපි එක පාට ගත්තා. එතකොට ගත්තට පස්සේ තමයි ඉතින් ඉන්පුට් එක ආපහු ඇවිල්ලා අනිත් පැත්තට යන්නේ. එතකොට ඒක අවස්ථාවේදී අපි මුලින් ඉගෙන ගත්තා මේක අර සුබයි කියන එක එහෙම ඇතුට යනවා කියන එක පරාමාස කාය ගන්ති ඉදන් සත්‍යාව නිවෙස් කාර්මන්තයට ඇතිද. ඊළඟට ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි නම් ආහනේ මමන එකට ඉන්නවා නම් ප්‍රසන්ට් මූමන්ට් එක නෙමෙයි නම් මේ ඉදන් සත්‍යාව නිවෙස් කාය ග්‍රන්ථේ මම ගත්ත එක තමයි පරාමාසයට යන්නේ. අර හරක කාලවම අරනවා වගේ නේද? ගත්ත දේ තමයි මේ කතා කරන්නේ. තමන් හොඳයි කියලා ගත්ත දේ. එතකොට ඒක දෙපැත්තට මෙන්න මේක අවබෝධ කරගන්නවා කියන එක මෙන්න මේ කාරණා තුන උඩ මේක වෙනවා කියලා අවබෝධ කරගන්නවා කියන එක බොහොම වටිනා ධර්මයක්. ඉතින් අපි මෙතෙන් ඉගෙන ගත්තා මේක අන්තිමට ඒ දී ඔය සාරම්භය නිසා මේක කැරකෙන්නා වූ ස්වභාවය එතනදී හත් වෙනි ධානි මේ වේදනාවේ නිරෝධයට මම කැමති වෙලා තමයි මේක යන්නේ කියන එක. ඊළඟට ආපව පෙන්නවා ඊළඟ භාවනාවට තියෙන්නේ ශුන්‍ය මිදන් අත්තේනවා අත්තේනියවා කියලා. ඒ කියන්නේ ඵල ලැබුකෙ කෙනෙකුට මේ ඵල චිත්තයන් කියන ඒවා නැංවීමෙන් එයාට පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඊළඟට අපි ආපහු කතා කළා ඔය අනාසෝ චිත්තය එක. ඒ කියන්නේ කිසි තැනක මම නැත, කිසිවෙකුගේ මම යන කිසිවෙකු නැත, නොබ යන කිසිවෙකු නැත. ඒ කියන්නේ වේවකට තියෙනවා නම් විතරයි මේක පවතින්නේ. එතකොට අන්න ඒකදී අපි තේරුම් ගත්තා මේක මේ වේව් එක තියෙනවා කිව්වම මේක කුස් දෙයකට නේද මේ වේව් එකක් අපි හදාගෙන තියෙන එක මතකද? අපි බැලුව පරිදේවේ ඉඳන් අපි සෝකයට යනවා කියන්නේ කබලින්කාර ආහාරයෙන් ඉඳන් සංඥාවට. ඊට පස්සේ සංඥාවෙන් ඉඳන් අපි චේතනාවට යනවා කියලා කියන්නේ අපේ සෝකේ ඉඳන් දෝමනස්සයට යනවා. අපි කිව්වා මානේ කතාව අමතක කරන්න එපා කියලා. ඊට පස්සේ අපි කල්පනා කරනවා චේතනාවෙන් ඉඳන් විඥාණයට යනවා කියන එක. චේතනාවෙන් විඥාණයට යනකොට අන්න අර ඒ ටී කප් එකේ හැන්ඩල් එක තමයි ඒක කතා කරන්නේ. ඒ වෙලාවේ දැන් පෙන්වුවා ප්‍රේ විප්‍රයෝගයේ ඉඳන් අපි දුක්ඛය දක්වා ගමන් කරනවා. අන්න ඒ මොහොතේදී ඔයගොල්ලෝ මෙනෙහි කරන්න ඕනේ මෙන්න මේ චේතනාවේ අර්ථ දැක්ක. කාමේසු සංවිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා ආංචේතනා. මොනවද අපි ඇවිල්ලා අපි මේ අජෝ සංඥා අල්ලගෙන ඉන්නේ මොනවද? භවය. අර මේක වට කරකෝල 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 මොනවද අපි හදන්නේ? භවයයි හදන්නේ. එතකොට මේක තේරුම් ගත්තා මෙයා කර්මකාර චේතනා මම මේ භවයක් තමයි අල්ලගෙන ඉන්නේ. පොල් ගහ දැක දැකත් මම භවය තමයි හදාගෙන යකල් තාගන්නේ. ඊට පස්සේ අපි මේ භාවිතා කරන්නේ මොනවද? මේක සඳහා දියුණු කරන්නේ මොනවද? කබලින්කාර ආහාරේ රූපාගේ වේදනාගේ චේතනාගේ අන්න ටී කප් එක නේද? එතකොට මේක සඳහා අපි සංයුක්ත වෙලා තියෙන්නේ මොකද්ද? කනෙක්ටඩ් වෙලා තියෙන්නේ මොනවද? රූප වේදනා සංඥා. අන්න ඒ වෙලාවේදී මේ සංඥාව කියන එක විමසන්නේ මේ කප් එක ඇතුලේ මම මොකක් හරි එකක් තියෙනවා කියලා හිතාගෙන මේ භවයක් කරගෙන ඉන්නේ. මේ කප් එක ඇතුලේ මොකක්වත් තියෙනවද? තියෙන පුස්සක්. ඒ කියන්නේ මුලින්ම මම බොරුවක් කිව්වා, සුබයි කිව්වා, මුසාව. 233 ජරාගොඩට අසුචි ගොඩකට සුබයි කිව්වා. මේක නැවත නැවතත් බලලා ස්පර්ශ කරන්න පුළුවන් කිව්වා. කන්ටැක්ට් එක පවත්වන්න පුළුවන් කිව්වා. අන්න නිත්‍යයි කිව්වා නේද? ඒක කරන්න පුළුවන් කමකුත් ඇත්තේ නැහැ. මගේ ඇහැ ජරා ව්‍යාධි මරණයන්පත් වෙනවා. මේක පවත්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට බොරු දෙකයි. බොරු දෙක එකහුව කළා තමයි පේනවද? සුබ සුඛ දැන් මෙන්න අත දික් කරාම ඔන්න සුඛයි කියන්නේ. සුබ නිත්‍ය වුණාම තමයි සුඛ කතාව ඇවිල්ලා තියෙන්නේ. සුබේට නිත්‍යයි කියලා එකතු කළා. එතකොට දැන් එහෙනම් එහෙම කතාවක් නැහැ කියන එක බොරුවක් කියන එක ආව. ආන් මේ වෙලාවේදී හරියට දැක්කනම් අනුසිත නතර වෙනවා කියන එක තියෙනවා. අන්න ඒක තමයි ඒ ඊළඟට කරන්න තියෙනවා භාවනා. ඉතින් ඒ වෙලාවට ගිහිල්ලා අන්තිමට ඉතින් ඔක්කොම අතහැරියා නම් මේවෙන් ඇති වෙන්නේ නේව සංඥා නා සංඥා ඇතරද කියලා මුළු එකෙම ඇති වෙන්නේ මොකද්ද? සක්කාය තමයි ඇති වෙන්නේ. කොයි පැත්තට කරකෝලත් බොටින් පේපර් එකට අරක උරනවා වගේ උරනවා ඇර වෙන දෙයක් ඇත්තේ මේකේ නැහැයි කියන එක තමන්ට තේරෙන්නේ. ගිහිල්ලා අර ආම්මමන් ඉන්න තැන හැංගෙනවා. අපි කරන දේවල් ඔක්කොම ඒ දෙන්න ওই යට ඉන්නේ. මේ දෙපැත්තේ ඉන්නවා ආනුයි මමුනේ. අර හැංගිලා ගිහිල්ලා එකට එකතු වෙලා ඊට පස්සේ මේක අස්සේ හැංගිලා ඉන්නේ. ඉතින් ඒ ටික තමයි අර උරලා උරලා තියෙන්නේ. ඒක මේක සක්කාය කියන එක තේරුම් අරගෙන ඊට පස්සේ ඒකත් අයින් කරාම නිවන් යනවා කියන එක තමයි ඒ තථාගතයන් වහන්සේක පෙන්වනවා. එතකොට එහෙමනම් භාවනා කරන්න හැටි අපි දන්නවා. එහෙනම් අපි තේමුණ වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒ ටිකක් බීලා පැය භාගෙකින් විතර ආපහු සම්බන්ධ වෙමු. මේක මනසටත් දාගන්න.